ගරු සිසිර දයකුඩි ගරුව මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්.
මුලස්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ජීවත් වෙන්නේ ඉතාම අභියෝගාත්ම කාල පරිච්ඡේදයක බව නොරහසක්. ගරු ජනාධිපතිතුමා මේ අයවැය ලේඛන ඉදිරිපත් කළේ එවැනි දුෂ්කර කාල පරිච්ඡේදයක් බව අපි සියල් දෙනා දන්නවා. අපි සියල් දෙනා අමතක කරපු කාරණයක් තියෙනවා. ඒ අපි ගත කළේ මොනතරම් කටුක කාල පරිච්ඡේදයක්ද කියන එක. විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය. මේ වසංගත තත්ත්වය තුළ අපේ රටේ සෞඛ්‍ය සේවා වියදම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා සම්බන්ධ අමාත්‍යාංශයන් නියෝජනය කරන අමාත්‍යවරයෙක් විදිහට ඉතා විශාල වැය බරක් කොවිඩ් වසංගත තත්ත්වය තුළ අපි රටක් විදිහට දරුවා. රෝහල් කාර්ය මණ්ඩල අලුත් පහසුකම් කොවිඩ් රෝගීන්ට ඇති කිරීම සඳහා සුවිශාල මුදලක් රටක් විදිහට අපි ඉදිරිපත් කළා. ඒ විතරක් නෙමෙයි, වසංගත කාල පරිච්ඡේදය තුළ වසර එකහමාරකට ආසන්න කාල පරිච්ඡේදයක් වරින් වර අපි රට වසා තැබ්බා. අවසාන වශයෙන් 2021 වර්ෂයේ මට මතකයි සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල මාස දෙකකට ආසන්න කාල පරිච්ඡේදය රට වසා තිබ්බා. ඒ කාල පරිච්ඡේදයේදී විපක්ෂයේ ඇතැම් කොටස් සහ සෞඛ්‍ය අංශ බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් රට වහන්න කියලා. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මතක් කළා, රට වැහුවොත් මාස ගණනක් ආර්ථිකය බරපතල දුෂ්කර තත්ත්වයට පත් වෙනවා. හැබැයි ආර්ථිකයේ වැටුණොත් කමන්නේ, ජීවිතේ බේරගන්න රට වහන්න කියලා කිව්වා. සෞඛ්‍ය ශේත්‍රයේ සමහර අය සහ ඇතමුන් ඉතා ඕන කමින් රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවයේ සැලකිල්ලට අරන් රෝබියෙන් රට මුදාගන්න අවංක චේතනාවෙන් මේ ඉල්ලීම කළත් සමහර වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන කොටස් ඇතැන් රටට විරුද්ධ කොටස් ඉල්ලා සිටියා රට කඩා වැටුණත් කමන්නේ, රට වැහුවේ නැත්තම් වැඩවර්ජන කරනවා උද්ඝෝෂණ කරනවායි කියන කාරණේ තමයි ඔවුන් කියා සිටියේ. ඔවුන් ස්වේච්ඡාවෙන් සේවයට එන්නේ නැහැ කියලා අදහස් ඉදිරිපත් කළා. ඒ නිසා ඒ වසංගත කාල පරිච්ඡේදය තුළ රට වසා තැබීම නිසා රටට දරන්න බැරි වියදමක් රට තුළ සිදු වුණ ආදායම් උත්පාදන මාර්ග සියල්ල අහිමි වුණා. ඒ නිසා අද මේ කතා කරන සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ ඉතිහාසයේ අමතක කර කතා කිරීම පිළිබඳ අපි ඉතාම කනගාටු වෙනවා. ඒ දුෂ්කර කාල පරිච්ඡේදයේ නිසාම රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ නිසා අද සමහර කොටස් අධිකරණයේ ඉදිරියට ගොස් රට ආර්ථික වශයෙන් කඩා වැටෙන බවට නීතිඥවරු අධිකරණ ඉස්සරහා කරුණු දැක්වුවා. හැබැයි අපි එක දෙයක් අහනවා, අපි අධිකරණයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි මේ පෙනී සිටපු නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කරනවා අපි, ඔබතුමාලා කීයක් බදු ගෙවනවාද කියලා. මේ උසාවියට ගිහිල්ලා නඩු තීන්දුව ගන්න අධිකරණ ඉස්සරහා පෙනී සිටපු අපේ වෘත්තියේ නීතිඥවරුන්ගෙන් අපි අහනවා, ඔබතුමාලා කීයක්ද අසීමාන්තික ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචන අධිකරණයේ නඩුවක් වෙනුවෙන් නීතිඥ ගාස්තු ලෙස 115,20,000 සමහර මගේ මිත්‍ර ප්‍රේමලාල් අතුගෝරල ජයසේකර මැතිතුමාගෙන් අය කරපු නීතිඥ ගාස්තුව හිතා ගන්න බෑ, දරා ගන්න බෑ. ඒ නිසා ඔවුන් කොච්චරද බදු වශයෙන් ගෙවලා තියෙන්නේ. විශේෂඥ වෛද්‍යවරු තමුන්ගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක වෙනම කරන්නේ වැටුපට අතිරේකව. අපි අහනවා පෞද්ගලික රෝහල් වලින් ගණන් හිලව් නැතුව හවසට කීයක් බේරනවද? ඒ නිසා මේ වෘත්තිකයෝ. ඒ වගේම අද විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු ඔවුන්ගේ වෘත්තීය වශයෙන් ලැබෙන වැටුපට අමතර උපදේශන සහ ආචාර සේවයෙන් කොතරම් මුදලක් උපයනවද? ඒ සා රටට ගෙවිය යුතු බදු මුදල ගෙවලා තියෙනවද? ඒ නිසා රාජ්‍ය ආදායම අහිමි වීම මේ චක්‍රය තුළ එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ රාජපක්ෂවරුන්ට හෝ පවරන්න යනවා නම් ඒක තමයි ඉතිහාසයේ නින්දිතම වූ කාරණේ කියලා අපි විශ්වාස කරනවා සමහර කරන ප්‍රකාශවලින්. විශේෂයෙන්ම අපි මතක් කරනවා අද බදු නිලධාරීන්ගේ ක්‍රියාදාමය මහා පරිම
ඔඩර් ප්ලීස් කරු මයන්ත දිසානායක මහත්තයා මුල් ආසනයට.
සභාපතිතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ විවිධ පෞද්ගලික සමාගම්වල සහ සුවිශාල ව්‍යාපාරිකයන්ගේ බදු ගෙවිය යුතු බදු මුදල පිළිබඳ උපදේශ සේවා සපයන්නේ කවුද? ආදායම් බද් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්මයි. එසේ නැත්තම් ඔවුන් සේවයෙන් විශ්‍රාම ගිය පසු එම නිලධාරීන් නැවත පෞද්ගලික සමාගම්වල සේවයට බැඳෙනවා. ඒ නිසා අද රජයට බදු ගෙවනවා වෙනුවට බදු නිලධාරියට කීයක් හරි දීලා බද්දෙන් නිදහස් වෙන්න ඇතැම් සමාගම් සහ පෞද්ගලික ව්‍යාපාරිකයන් සිදු කරනවා. ඒ නිසා අද සියල්ල දේශපාලනයට ලඟු කරලා දේශපාලඥයන්ට මේ මෝඩ විපක්ෂය හැමදෑම ඇඟිල්ල දික් කරන්නේ දේශපාලඥයන්ට. එතුමලයි අපිට විතරක්ද මේ වක්කීම තියෙන්නේ? අපි සුරසැප විදිනවද? මේ පාර්ලිමේන්තුවේ තුල මොන තරම් අවංක ප්‍රතිපත්ති ගරුකව දේශපාලනය කරන මහජන නියෝජිත සිටනවද? අද ඇතැම් බදු නිලධාරීන් බදු ෆයිල් හදන්නේ රටට එන්න ඕන බදු මුදලෙන් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ගිණුම් වලට දාගන්නවා. ඒ තමයි සිද්ධ කරන්නේ. සුරාබද්ධ පාර්මේන්තුවත් එහෙමයි. අපේ රටේ ආදායම් ලැබෙන මාර්ග රේගුවත් එහෙමයි. රේගු නිලධාරීන් කී දෙනෙක් ආනයන සහ අපනයන කරුවන් සමග සම්බන්ධද? ඔවුන්ගේ දැලෙන් බදු දැලෙන් නිදහස් වීම සඳහා ඔවුන් කෙසේ කටයුතු කරනවද? ඒ නිසා රටට මේ සියලු නිලධාරීන්ගේ වත්කම් විමසා බලන්න ඕනේ. මේ ගරු පාර්ලිමේන්තු විදියට සොයා බලන්න ඕනේ රේගු නිලධාරීන්, සුරාබදු නිලධාරීන් සහ ආදායම් බදු නිලධාරීන්ගේ මේ වත්කම් විමසා බලන්න ඕනේ. රටට අතිවිශාල ලැබිය යුතු ආදායම්. ඒ නිසා ආදායම අඩුවීමේ විසම චක්‍රය, ඇත්ත චක්‍රය අපි තේරුම් නොගෙන කතා කරනවා නම් ඒ ඉතාම කනගාටුදායක කාරණයක්. ඒ වගේම අපේ රටේ අපනයනය කරන ආදායම් වලින් විශාල ප්‍රමාණයක් විදේශ රටවල් වල සංගව ගන්නවා. අපේ රටට ඒ ආදායම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා රට පුරාම මේ රාජ්‍ය යාන්ත්‍රණය විසින් සිදු කරන රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් වෙලා රටට විශාල ආදායමක් අහිමි කරනවා. අපනයන ආදායම් වල එක්ක ඩුබායි වල නැත්තම් සිංගප්පූරුවේ නැත්තම් වෙනත් රටවල් වල කොටසක් හංගගෙන තමයි සොච්චම් මුදලක් ආදායම් වශයෙන් මෙහෙට එවන්නේ. ඉතින් මේ රටට මෙහෙම තියෙන එකත් පුදුමයි. අයිම බිලියන ගණන් මුදල් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය විදේශ මුදල් අපේ රට අහිමි වෙනවා. ඊට අමතරව විශේෂයෙන් අපි කියනවා අපිට විදේශ ශ්‍රමිකයින් ලැබෙන ආදායම් උත්පාදන මාර්ගයේ මම මේ කතා කරන අපේ රටේ ආදායම් ශීර්ෂ විදේශ විනිමය වශයෙන් තමයි අපිට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය. ඒ තමයි විදේශ රැකියාවල නියුක්තිවියන්ගේ ආදායම්. අද ඒව අහිමි කරන්න ඇතමු රටට ද්‍රෝහී පුද්ගලයින් සමය වැය කරලා හොයන විදේශ විනිමය මේ රටට එවන්න එපයි කියන මහා කනගාටුදායක ප්‍රකාශ කරන්න ඇතැම් දේශපාලන ව්‍යාපාර කටයුතු කරනවා. එවැනි අයගේ මොකද්ද දේශප්‍රේමයක්? එවැනි අයගේ කොහෙද රටට ආදරයක්? හැබැයි අපි එක දෙයක් කියන්න ඕනේ, මේ රටේ විදේශ ශ්‍රමිකයින්ගේ මුදල් රටට ගලා ඒම සඳහා ලබා දෙන යම් සහනදායක කොන්දේසිත් ඇතැන් නිලධාරීන් හවුල් වෙලා තම තමුන්ගේ පෞද්ගලික කටයුතු සඳහා වැය කරලා තියෙනවා. විශේෂයෙන්ම බදු සහනයක් ලබා දුන්නා. බදු සහනයෙන් 450කට වැඩි වාහන ලංකාවට ආනයනය කළ විදේශ ශ්‍රමිකයින්ට. ඒ ශ්‍රමිකයින්ට වෙන් වෙච්ච ඒ බදු සහනය උපයෝගී කරගත්තේ කවුද? ඇතැම් නිලධාරීන් සමග එකතු වෙච්ච ඇතැම් ව්‍යාපාරිකයෝ. ඒක රහසක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ 225න් කිසි කෙනෙක් එවැනි වාහනයක් කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තේ නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අපි ඇඟිල්ල දික් කරනවා. මේකට මුදල් අමාත්‍යාංශයත් හවුල්, අනෙක් අමාත්‍යාංශයත් හවුල්. ඒ විදේශ ශ්‍රමිකයන්ට ලැබෙන්න ඕන දේවල් අපි කියන්නේ නැහැ සියල්ල කියලා. පොඩි වාහන ගැන අපි කියන්නේ නැහැ. BMW, Benz ගන්නවා ඉලෙක්ට්‍රිකල්. ඉලෙක්ට්‍රික් බෙන්ස් කෝ කාගේ අතර දෙයපත් වුණේ? කොහොමද ඒව ගියේ? සැබෑ විදේශ ශ්‍රමිකයන්ට දේව ලැබුණේ ඒ නිසා රටක් විදියට ආදායම් අපි විසින්ම අහිමි කරගෙන තියෙනවා මේ රාජ්‍යාන්ත්‍රයේ විසින් මේ දේශීය 25
ග්‍රාමතුමා මේ දෙක කරලා තියෙනවා
කරු නිය සභාවත්තුමනි මගේ වේලාව අවසන් වීගෙන එන්නේ ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා ගරු ජනාධිපතිතුමා වෙනදටත් වඩා අපේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට ආදායම් උත්පාදනය කිරීමේ මාර්ගවලට මිලියන 100ක මුදලක් අතිරේක ආයර්ය සංස්ථාවට අපි විසින් කරලා දී ඉල්ලීමට ලබා දීම පිළිබඳව අපි සතුට පළ කරනවා. අද අපි දන්නවා ඇතැම් පෞද්ගලික ආයතන විසින් ඉතාම හොඳින් ක්‍රියාත්මක කරනවා සුවතා වැඩසටහන් විශේෂයෙන්ම පංචකර්ම චිකිත්සක ක්‍රම ඇතුළු ආයුර්වේදයේ සහ අනිකුත් ශාරීරික සුවතා වෙනින් සිදු කරන ක්‍රියාමාර්ගයේ සඳහා අපි ඉල්ලීමක් කළ ජනාධිපතිතුමාගෙන් ආර්ය සංස්ථා ප්‍රමුඛ කරගත් ආර්යද සුවතා මධ්‍යස්ථාන ලංකාවේ විදේශ විනිමය උපයීම සඳහා විදේශ සංචාරකයෝ පැමිණෙන හෝටල් අනුබද්ධෝ ක්‍රියාත්මක කරන්න කියලා. ඒසා මධ්‍යස්ථාන අපි ගොඩනැගීමේ වැඩපිළිවෙළක් අපේ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපි මුදල් ප්‍රතිපාදන ඉල්ලීම් කළා. ඒසා අපිට ලබා දුන්න අනුග්‍රහය පිළිබඳව අපි ඉතා ඕන කමින් මතක් කරනවා. ඒ වගේම අපි අපේ රාජ්‍ය සේවයේ 14 ලක්ෂයක් නඩත්තු කරනවා පමණක් නෙමෙයි අපේ රටේ රාජ්‍ය සේවයේ භාවිතා කරන වාහන 80,000ක් තියෙනවා. අපි කියන්නේ ඒගොල්ලන්ට වාහන දෙන්න එපයි කියලා. වාහන 80,000ක් දවසකට ලීටර් 10ක් ඩීසල් පෙට්‍රල් ගැහුවොත් ඒ 80,000න් 8 ලක්ෂයක් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් යනවා. ඒසා අපි අසීමිත නඩත්තුවක් කරනවා. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් අපේ රටේ උපාධිධාරීන් උද්ඝෝෂණ වල නියුණ රැකියා සඳහා ඒ නිසා තමයි විවිධ රජයන්ට
ඒ වෙනුවෙන්
අපි නවත්තනවා ඒ වෙනුවෙන් සහන සපයන් දුනේ. ඒ නිසා අපිට අතිවිශාල වියදමක් වැය බරක් දරන්න වෙලා තියෙනවා මේ රාජ්‍ය සේවයත් රටත් නඩත්තු කරගන්න. අපේ ආදායම් සීමාව ක්‍රමානුකූලව අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා රටක් විදියට අපි ජනාධිපතිතුමා ප්‍රකාශ කළ විදියටම වියදම් අවම කරගනිමින් ආදායම් උත්පාදනය කර ගැනීම වැඩි කරමින් රටක් විදියට අපි එකට එකතුලා වැඩ කළොත් පමණයි මේ ආයවැලේ කිනේ බලාපොරොත්තු වෙච්ච පරමාර්ථිෂ්ඨ කරන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රකාශ කිරීම ඔබතුමාට ස්තුතියන්ත වෙන්න ඉහළ වෙනවා.
බොහොම ස්තුති කරු ඩඩස් අලාපරමතුමා.
වගකීම් සහගත තරුණ දේශපාලඥයෙක් විදියට ඔබතුමා මුලසුනේ දෙද්දී මෑත දිසානායක මැතිතුමනි මේ විවාදයට එකතු වෙන ලැබීම මට සතුටුට කාරණාවක්. ගරු සභාපතිතුමනි, පළමුවෙන්ම මම කැමති ගරු ජනාධිපතිතුමා රණල් වික්‍රමසිංහ මැතිතුමා මේ වර්ෂය අපි ඉන්න වර්ෂය 2023 වෙනුවෙන් පසුගිය නොවැම්බරේදී ඉදිරිපත් කළ කතාව හා එහි තේමාවන් මේ සභාවට නැවත සිහිපත් කරන්න. මොකද ඉතිහාසය අමතක කරලා අපිට බෑ සභාපතිතුමනි අනාගතය ගැන කතා කරන්න. මෙන්න එතුමාගේම වචන. සමාජ ආරක්ෂණ විවෘත ආර්ථිකයක් ගොඩනගනවා. අපනයනයේ මුල් කරගත් තනකකාරී ආර්ථිකයක් ගොඩනගනවා. පරිසර හිතකාමී නීලහරිත ආර්ථිකයක්. ඩිජිටල් ආර්ථිකයක්. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගනවා. මේ සියල්ල මත පදනම්ව 2023 අවසානයේ 7% හෝ 8% ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරනවා. හැන්සඩ් වාර්තාවේ අයවැය කතාවේ මෙහෙම තිබුණත් ගරු සභාපතිතුමනි වසරක් ඇතුළත එම කතාව ඒ වචන ඒ කැටයම් දේශපාලන සාහිත්‍යයට එකතු වෙලා තියෙන්නේ නොමේරු සාහසික දේශපාලන ප්‍රලාපයන් විදියට. දැන් 2024 වෙනුවෙන් රාජනායකයා මුදල් නැමැතුමා විදියට එතුමා මොකද කියන්නේ? සමජීවකතාව පදනම් කරගත් ඒ කියන්නේ බෞද්ධ දර්ශනයේ පදනම් කරගත් අයවැයක් තමයි මෙදා අයවැයේ ප්‍රධාන තේමාව කියලා. ඒ තේමාව බුදුබණ පදයක් විදියට. මූලිකවම ආරම්භයට ගත් පමණින් ඒ බෞද්ධ දර්ශනය වෙනවද? කවරේ එහෙම තිබුණට, කවරේ තියෙනවා බෞද්ධ දර්ශනය, කවරේ තිබුණට පොත ඇතුලේ මොනවද තියෙන්නේ? සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා හරක් හොරුන් හොර හරක් ගෙනියන ලොරියේ ඉස්සරහින් ගහලා තියෙන්නේ බුදු සරණයි කියලා, තෙරුවන් සරණයි කියලා. පොලිසිය අත දාන්නේ නැහැ එතකොට. ඒ වගේම ගුවන්විදුලි නාලිකාව දවසේ වැඩකටයුතු අවසන් කරන්නේ රාජා බෞතු ධම්මිකෝ කියලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසන් වෙන්නේ ස්වස්ති සිද්ධම් කියලා. ඒ සිළු දෙනාම යහපතක් කියලා. එනිසා අයවැයේ ආරම්භක කරුණු ගැන අපි කලබල වෙන්න ඕන නැහැ. අපි කතාවේ මැදට ගිහිල්ලා අගට ගිහිල්ලා විචාර කරලා බලමු මොකද තියෙන්නේ කියලා. මේක පෞද්ගලික වෛරකින් කරන එකක් නෙමෙයි. මෙවැනි මොහොතක අයවැයක් ඉදිරිපත් කරනවා කියලා කියන එක අභියෝගාත්මක දෙයක්. සැහැල්ලු පසුබිමක කවුරුත් අයවැයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා අවශ්‍ය ඕනම හැම සහනයක්ම දෙන්න. එහෙම කියන්න තරම් අපි ගෝත්‍රික පිරිසක් නෙමෙයි. අපි දන්නවා මේක තියෙන අමාරුව. දැන් මේ බණපදයට අමතරව ආර්ථික විද්‍යාවට අනුව එතුමා අයවැයට ඉදිරිපත් කරපු තේමාව මොකද? ආර්ථික විද්‍යාත්මක තේමාව මොකද්ද ගරු සභාපතිතුමනි? එතුමා කියනවා ණය මත නොදුවන ආර්ථිකයක්. ඒ තමයි තේමාව. ණය මත නොදුවන ශ්‍රී ලාංකික ආර්ථිකයක්. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඔබතුමාට මතකද 2015 මහා මැතිවරණයට වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා විදියට ඉදිරිපත් කරපු මැතිවරණයේ තේමා පාඩය. මොකද තේමා පාඩය 2015 2020 ණය නැති රටක්. 2020 ණය නැති රටක්. 23 ජනාධිපතිතුමා විදිහටතුමා කියනවා ණය මත නොදුවන ආර්ථිකයක්. මේ දෙකේ වෙනස මොකද්ද? 2015 කියන 2020 ණය නැති රටක් කියන එකත් 23 කියන ණය මත නොදුවන ආර්ථිකයක් කියලා කියන මේ දෙකේ ගරු සභාපතිතුමනි මොකද්ද වෙනස? වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? වෙනස තමයි ත්‍රිලෝක විජේපත්‍රත් කන්සත් අතර තියෙන වෙනස. මේක තමයි මේ දෙක අතර වෙනස. දැන් ජනාධිපතිතුමාගේ ලියවිල්ල තිබෙන සංඛ්‍යා ලේඛන හෝ පුරෝකථන දෙකක් අරගෙන අපි මේක දිහා බලමු. ණය මත නොදුවන ආර්ථිකය කියලා කියන එක පෞද්ගලිකව දේශයෙන් වෛරයෙන් නෙමෙයි, එතුමාගේ පුරෝකථන මත ඉඳගෙන බලමු. මොකද්ද මේකේ දිග පළල ගැඹුර කියලා. දැන් පළවෙනි උදාහරණය. මේ ලේඛනයට අනුව, මේ ඉදිරිපත් කරපු අයවැය කතාවට අනුව 24 රාජ්‍යයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4107යි. රුපියල් බිලියන. ණය පැත්තක තියලා ණය පොලී ගෙවීම සඳහා වෙන් කරන මුදල රුපියල් බිලියන 2051යි. ඒ කියන්නේ සභාපතිතුමනි මුළු රාජ්‍ය ආදායමෙන් 65%, ඒ කියන්නේ 3/2 ණය පොලී ගෙවන්න විතරක් අවශ්‍යයි. ණය පොලී ගෙවන්න විතරක් අවශ්‍යයි. අනෙක් සීල වියදම් සඳහා රාජ්‍යයේ ණය පොලී ගෙවීම හැර අනෙක් සීල වියදම් සඳහා ඉතුරු වෙන්නේ 35%. රුපියල් වලින් ගත බිලියන 2056යි. කොහොමද මේක කරන්නේ? ඔය කිව්වට පොලියට අමතරව ණය වාරික ගෙවන්න විතරක් වෙන් කරනවා රුපියල් බිලියන 4261ක් ඕන කියලා කියනවා. බිලියන 4261ක්. දැන් කොහොමද මේක කරන්නේ? රාජ්‍ය ආදායම බිලියන 4107යි. ණය වාරික බිලියන 4261ක් අවුරුද්ද ඇතුලේ. පොලිය බිලියන 2056යි. දැන් කොහොමද මේක කරන්නේ? ඉස්සර නම් මුදල් අච්චු ගැහුවා. මනි ප්‍රින්ටින්. අලුත් බැංකු පනත යටතේ කරු සභාපතිම ඔතුමා දන්නවා ඒක කරන්නත් බෑ. ඒකට සීමාවන් තියෙනවා. එහෙනම් මොකද කොහොමද මේක කරන්නේ? ඒ කියන්නේ ගරු සභාපතිමනි අයවැයේ තේමාව විදියට ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රධාන තර්කයම බිඳ වැටෙනවා. ප්‍රධාන තර්කයටම වටිනාකමක් නෑ නේද? ඒ කියන්නේ ඉඳුරාම 2024 ණයමත දුවන ආර්ථිකයක් බවට නැවත පත් කළා හමාරයි. ණයමත දුවන නෙමෙයි ණයමත පීනන ආර්ථිකයක් බවට මේ සංඛ්‍යා ලේඛනවල හැටියට පත් කළා හමාරයි. ඒතර කවුද මේ රවට්ටන්නේ? කාටද මේ බොරු කියන්නේ? 1994 ඉඳලා මෙරට සෑම රාජ්‍ය නායකෙක්ම හැම රාජ්‍ය නායකෙක්ටම රෝගයක් හැදුනා 94 ඉඳලා. අපේ මොන පරස්පරතා තිබුණත් ආරම්භක විධායක ජනාධිපතිවරයා විදියට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආදර්ශයක් දුන්න කිසිම අමාත්‍යංශයක් තමන්ගේ අත්පත් කරගන්නේ නැතුව. හැබැයි 94 ඉඳලා හැම ජනාධිපතිවරයෙක්ටම රෝගයක් හැදුනා. මොකද රෝගේ? මුදල් නැමැතිකම තමන්ට ඇඳගන්න. මන් දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. මුදල් නැමැතිකම තමන්ට ඇඳගන්න. ආචාර්ය එන්.එම්. පෙරේරා, රොනි ඩි මෙල් වගේ ගෞරවනීය මුදල් නැමැතිවරු හැර අපේ ජීවිත කාලය තුල අනෙක් සෑම දිනාම නාම මාත්‍රික මුදල් නැමැතිවරු පපට්ස්ලා සරලව කිව්වෝ. ඒ අය කරේ භාෂා විශාරදයන් විසින් අලංකාරික යෙදු අරුත්සුන් ලියවිල්ලක් සභා හමුවේ කියවීම පමණයි. අවසානයේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදු මනින් පටන් ගත්තට මේ අනුව ඔබතුමාට පැහැදිලි වෙනවා. මේ උපාසක මහත්මරුන්ගේ කතාව බුදු මනින් පටන් ගත්තත් මැදට යනකොට මතුවෙන්නේ නාලාගිරිලා. කතාව අවසානයේ අපිට පේන්නේ අඟුලිමාලලා. දැන් මට පේන විදියට මේ ණය බදු ආයතන විකිණීම කියන තුන මත පදනම් වෙච්ච ආර්ථිකයේ අනුව වික්‍රමසිංහ මැතිතුමාට අපිට කියන්න වෙන්නේ එතුමා තෙරුවන් සරණ විදියට තිසරණයේ විදියට පාවිච්චි කරන්නේ ණය බදු සහ ආයතන විකිණීම කියලා කියන කාරණා තුන කියලයි. මේ අයවැය අඩුගානේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. මේක මැතිවරණ අයවැයක් වෙන්න පුළුවන් නෙමෙයි. කොහොමත් මැතිවරණ වර්ෂයක් ඉදිරියට එන්නේ. එකෙන් බැහැර වෙන්න ආණ්ඩුවටවත් ජනාධිපතිවරයාටත් කිසිම ඉඩකඩක් අපි ලබා දෙන්නේ නැහැ, පුරස්සු ලබා දෙන්නේ නැහැ. ඒ වෙන්නට ඕනේ. හැබැයි මේ ලේඛනය සකස් කරලා තියෙන්නේ මේ ගිලා බහින ආර්ථිකය ගොඩනැගීමේ පසුබිම මත ඉඳගෙනද? ඇත්තටම මේ පසුබිම මම සාකච්ඡා කරලා තියනවාද? අඩුම ගානේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි, බදු ආදායම වැඩි කර ගැනීමයි බදු වැඩි කිරීමයි කියලා කියන්නේ දෙකක් කියලා ආණ්ඩුව තේරුම් ගන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ බදු ආදායම වෙනුවට මිනිසුන්ගේ රීරි මාංශ උරාගෙන කන විදියට බදු වැඩි
කරනවා.
වෘත්තිකයෝ රට හැරලා යනවා, තරුණයෝ රට හැරලා යනවා. අධිකරණ ඇමතුමා මේ පාර්ලිමේන්තුව වරක් කිව්වා මෙරට ව්‍යාපාරිකයන් පිටරට තැන්පත් කළ තියෙන මුදල විතරක් $5,650,000,000 කියලා. අධිකරණ ඇමතුමා මේ සභාවට කියනවා මේ පාර්ලිමේන්තුවට අමතර හෙළිදරව් වුණා බදු අභියාචනා කොමිසමට ලැබී තියෙන අභියාචනාවල අභියාචනා 733ක ප්‍රමාදය හේතුවෙන් පමණක් රැඳවිලා තියෙන අය කරගන්න තියෙන ආදායම බදු රුපියල් කෝටි 12,000ක්. ඒ කියන්නේ බිලියන 120ක්. මේ අඩුගානේ මේ ක්‍රමවේදයේ මන්දගාමී බව දුර්වලතාවයන් නැති කරගන්න කිසිම යෝජනාවක් මේ නැහැ. වෘත්තිකයන් සාමාන්‍ය මිනිසුන් ප්‍රාණපෑට අරගෙන මිරිකල බදු ගන්න. මේකට කියනවා ගරු සභාපතිතුමනි ටූත් පේස්ට් තියරි එක කියලා. අපි පුංචි කල්පතුමාට තේමෙන්නේ නැති. අපි ටූත් පේස්ට් එකේ උරුණා විසි කරන්නේ නැහැ. බ්‍රෂ් එකේ මිටෙන් මෙහිම පීරලා අර පුංචි පණුවෙක් වගේ කෑල්ලක් දා ගන්නවා ඇතුළට. ඒකෙන් ටූත් පේස්ට් තියරි කියලා. මේ ආණ්ඩුවේ බදුක අය කරගැනීමේ තියරිකත් ඒකම තමයි. ඒ නිසා අද හැම පුරවැසියෙක්ම තම මාසික ආදායමෙන් 40%ක් 50%ක් මතක තියාගන්න ලයිට් බිලට
වතුර බිලට ප්‍රවාහනට වීදම් කරන අවස්ථාවක්. ඒ ඇරෙන්න ආණ්ඩුවට එක විනාඩියක් දෙන්න
මම දෙන්නම් මම දෙන්නම්. කාලය නිල වශයෙන් අවසන්යි. හැබැයි මම මුල් ආසනෙන් දෙන්නම්.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඊට අමතරව ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව උත්සාහ ගන්නවා නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යයට ස්වභාවික මරණයක් අත්පත් කළ දෙන්න. ඒ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නේ නැහැ. විශ්වවිද්‍යාල පද්ධතියේ 150ක් ගුරුවරු වටාරලා ගිහිල්ලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. මේක කියනවා විශ්වවිද්‍යාල හතරක් ආරම්භ කරනවායි කියලා. දැන් පෙරදිනේ විශ්වවිද්‍යාලවල රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. ඒක හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ. හොඳයි. හැබැයි සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨේ මහාචාර්ය ඒකකයේ නැතුව ඒක පටන් ගන්න බැරි වෙලා ඉන්නවා. ඒව ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ මේකේ තවත් සැඟවුණු රහසක් තියෙනවා. අවසාන පොයින්ට් එක මගේ. මොකද අයවැයේ වැටු වියදම රාජ්‍ය වැටු වියදම රුපියල් බිලියන 1127යි. මින් 134ක් වෙංගල තියෙන කොතෙන්ටද? ආරක්ෂක අංශ වෙනුවෙන්. 134ක්. ඉතින් එතකොට අනිත් සියලුම රාජ්‍ය ඇතුළත සඳහා වැටු වියදම තියෙන්නේ 166යි. මොකද මේ ඇතුළත තියෙන ප්‍රශ්නේ? භාණ්ඩ මිලදී ගැනීම, සේවා මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 304ක් වෙන් කරනවා. මින් 153ක් වෙන් කරන්නේ ආරක්ෂක අංශ වෙනුවෙන්. අනිත් සියලුම රාජ්‍ය ආයතන සඳහා අධ්‍යාපන සෞඛ්‍ය පළාත්වල මේ සියලුම සඳහා වෙන් වෙන්නේ 147යි. මේ අනුව පැහැදිලි ගරු සභාපතිතුමනි මොකද්ද අනාගත අරමුණු මුදුන්පත් කරගන්න හදන එකක් නෙමෙයි වෙනත් සංගවාගත්තු අරමුණු මේක ඇතුලේ තියෙනවා. අඩු ගානේ යෝජනාවක් ගේන්න මිලියන එක ව්‍යවසායකයන් හදන්න අපේ රටේ 276,000 අතර ව්‍යවසායකයන් ඉන්නේ. මේ ශ්‍රම බලකායෙන් 3%කට අඩුයි. අඩු ගානේ මේක 8%කට ගෙනියන්න ඉන්දියාවේගේ 9%කට ගෙනියන්න නෙමෙයි. එහෙම සැලසුමක්. අඩු ගානේ ශ්‍රම මේ ව්‍යවසායකයන් 2024 අවසන් වෙනකොට 105,000 බවට පත් කරගන්න. එහෙම කිසිම ප්‍රායෝගික සැලසුමක් නැහැ. වචන හිස් වචන ලිපිචලිවිල්ලක්. අවසාන වශයෙන් මං ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට. එතුමගේ යෝජනාවේ එකක් තිබුණා ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හදන්න. මම ඉතාම ආඩම්බරෙන් ඉහතමානි ආඩම්බරෙන් කියන්නේ ගරු සභාපතිතුමනි 2020 පෙබරවාරි 18 වෙනිදා මට මතක විදියට සුසිල් ඇමතිතුමා හිටියන කියාවේ අධ්‍යාපන ඇමතිවරයා විදියට මේ යෝජනාව ඉදිරිපත් කරේ මම 2020 පෙබරවාරි 18 මට මතක විදියට. ඒක යෝජනා කරේ විද්‍යාපීඨ 19ක් තියෙන රටේ මේකේ උසස් ඩිප්ලෝමා ප්‍රදානය කරන්නේ වසර 3ක. එයින් එක වසරක් ඉන්නේ අර ඔන් ද ජොබ් ට්‍රේනින් ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරු විදිහට වෘත්තිමය වශයෙන් පුහුණුවක් ලබා ගන්න එක. එක වසරක් වැඩි කරලා මේක අපි කරන්න යෝජනා කරා. කැබිනට් අනුමැතිය දුන්නා. කෙසේ වෙතත් වසර 3කට පස්සේ හරි ඒ යෝජනාව එක ඵලදායී යෝජනාවක්. අපේ පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරුන්ගෙන් අර ටීචින් ටෙක්නික්ස් තියෙන ගුරුවරු තමයි විද්‍යාපීඨෙන් එන ගුරුවරු. ඒ ගුරුවරුන්ගෙන් පෝෂණය කරන්න. එදා මගේ ඉලක්කය තිබුණේ 2028 වෙනකොට පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරුන් 243,000ම උපාධිධාරී පුහුණු ගුරුවරුන් බවට පත් කරගන්න. අන්න ඒ ඉලක්කය හඹාගෙන යෑම දරුවන්ගේ පැත්තෙන් ඉතාම හොඳ දෙයක් බව අවධාරණය කරමින් මට අමතර විනාඩියක් ලබා දීම ගැන ඔබතුමාට නැවත කෘතවේදී වෙමින් නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු ජයන්ත කරගොඩ මන්ත්‍රීතුමා.
ප්‍රසන්න ගරු මන්ත්‍රීතුමනි අයවැය ඉදිරිපත් කිරීම සම්ප්‍රදායක් ලෙස වෙනුණත් ඒ නීත්‍යානුකූල වාර්ෂික සිදුවෙන්නක් එයින් ඒ සම්මත වීම අත්‍යවශ්‍ය දෙයක් හැටියට තමයි සැලකන්නේ. අප රටේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම ආර්ථික අවපාතයක් තියෙන්නේ. COVID-19 පස්සේ රුසියන් යුද්ධය ඊට පෙර සාරාන්ගේ ඒ බෝම්බය යුක්‍රේන් යුද්ධ නිසා ඇති වුණු ප්‍රතිඵල අපටත් භුක්ති විඳින්න වෙලා තියෙනවා. රටේ ආරුද්දමනය පවතිනවා. භාණ්ඩා සේවාවල මිල ගණන් ඉල ගිහිල්ලා ජනතාවට සහන දෙන්න ඕනේ. ඒ වුණත් සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛතා ලබා දෙන්න ඕනේ. ආදායම් මාර්ග හොයන්න බදු ගහන්න වෙනවා. බදු බර ජනතාවට දරා ගන්න බෑ. නමුත් මේ කියන විදිහට බදු නොගහත් බෑ. අපහසුතාවයෙන් හරි කරන්න සිද්ධ වෙනවා. අපේ රටේ වැඩි හිටි පරපුර වැඩි වෙලා නිෂ්පාදන ආර්ථිකයට ගමන් කරන්න ඕනේ. නිෂ්පාදන මූලාශ්‍ර හඳුනාගෙන නිෂ්පාදන දාරිද්‍රය වැඩි කරලා අපනයන ආර්ථිකයට අපි ගමන් කළොත් අපිට විශාල වශයෙන් ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. කෙටි කාලීන දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ආර්ථික සංවර්ධන සඳහා ඉදි ගමනින් ගිහිල්ලා බෑ. ආර්ථික පිම්මක් පනින්න ඕනේ. පසුගිය කාලේ බදු වැය නොකර කියලා චෝදනා කරනවා. බදු සමතුලිත මට්ටමක පවත්වාගෙන ගිය නිසා තමයි කර්මාන්තා වැඩබිම් මේ දක්වා පවත්වාගෙන යන්න හැකි වුණේ. කොරෝනා නිසා රට වැහුණා. රාජ්‍ය සේවකයන් නිවස්වල සිටියදී සම්පූර්ණ පරිවෘත ගෙවන්න සිද්ධ වුණා. සෑම අවස්ථාවකම අඛණ්ඩව මහජනතාව වෙනුවෙන් කැප වුණා. ඒ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. ආර්ථික කඩාවැටීමල ප්‍රධාන හේතුව වූයේ රට වැසීමයි. රජයේ සේවකයන්ට හරි අමාරු ජීවත් වෙන්න. අඩු ආදායම් ලාභීන්ට ආබාධිත අයට විශ්‍රාමයට සහන ලබා දෙන්න සඳහා මේ අයවැය කටයුතු කරලා තියෙනවා. ඒ ඉතා හොඳ ආරම්භයක් කියලා අපි අගය කරනවා. විශේෂයෙන්ම ඒ මුලසුන මන්ත්‍රීතුමනි, මේ අයවැය විවාදයේදී අපි දැක්ක දෙයක් තමයි මේ කාලය තුලම එක්කෝ ක්‍රිකට් සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් තිබුණා. ඔබතුමා ඔබගේ පියා විශාල දායකත්වයක් දක්වලා මේ රටට ටෙස් වරම් ලබා දුපු අපේ ගෞරවනීය නායකයෙක්. මේ පාර්ලිමේන්තුවේ මේ කාල පරිච්ඡේදය තුළම මම හිතන්නේ මේ මැද්දේ ටර්ෆ් එකක් ඇදුවා නම් ක්‍රිකට් ගහන්න තුන කට්ටියටම එකතු වෙලා ඒ ගැන කතා කළා. ඊට පස්සේ ඊතරේදා නඩුවක් ගැන කතා කළා. නඩු තීන්දුවක් ගැන අපේ විපක්ෂයේ සංවිධායකතුමා ක්‍රියල්ල මැතුමා නීතිඥ මහත්මයෙක් මම දන්න විදියට මම නම් නීතිඥ නෙමෙයි එතුමා කියනවා මේ නඩු තීන්දුවෙන් වන්දි ගන්න පුළුවන් කියලා. නමුත් මුලසුන සභාපතිතුමනි නඩු තීන්දුව කියවලා බලනකොට තියෙන්නේ නීතිඥ හැටියට දන්නවා ඇති ලක්ෂ එකමාරක මේ ගෙවීමක් කරන්න කියලා ඒ නඩු පවරපු අයට නඩු ගාස්තු වශයෙන් ඒක සඳහන් කරලා තියෙනවා. පැහැදිලිවම වන්දි නියම කිරීමක් නොකරන බවද මෙම නඩු තීන්දුවේ ප්‍රකාශිත තියෙනවා කියලා. එහෙම තියෙද්දී ජනතාව මුලා කරන්න, ජනතාව රවට්ටන්න රාජපක්ෂවරුන් එක්ක තියෙන වෛරයට මේ ආණ්ඩු විපක්ෂයේ ඉන්න සංවිධායකතුමා කියනවා මේ රටේ ජනතාවට වන්දි ගන්න පුළුවන්ලු නඩු දාලා. ජනතාව නොමගාරිනවා. නඩු තීන්දුවෙන් අධිකරණයෙන් දීපු තීන්දුව විකෘති කළා. රටේ ජනතාවට ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවේ දාන මුලසුන සභාපතිතුමනි රාජපක්ෂවරුන්ට මේ ප්‍රහාර එල්ල කරන්නේ 30 අවුරුදු යුද්ධේ නැවතුවට පස්සේ ඒ ත්‍රස්තවාදී ඉවර කළාට පස්සේ ජාත්‍යන්තරයෙන් බැලුවා කොටු කරගන්න නොඑක් නොඑක් ආස්ථාවල රාජපක්ෂවරු. ඒක බැරි වුණාම දේශීය කුමන්ත්‍රණකාරයෝ ජාත්‍යන්තර ඩොලර් වලට යට වෙලා ඔවුන්ව දඩයම් කරන්න හදනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් උල්ලංඝනය කළා මේ අධිකරණය මේ නඩුව අහන්න පටන් ගත්තේ. දින 30ක් ඇතුළත මානවිකම නඩුවක් පැවරිය යුතුයි. නමුත් ඒක බොහෝ කාලයකට පස්සේ පවරුම් නඩුව බාරගත්තා අහන්න. මුදල් අයිති පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු සතු වගකීමක් අධිකරණයට බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන මුදල් බලය උතුරගෙන තීන්දුව දෙන්න ඒකත් උතුරගත්තා. ඊළඟට අයවැයෙන් සම්මත වෙච්ච බදු අඩු කරූපයක සම්මත වෙච්ච අයවැයක් ඒ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්චදී අධිකරණයට පුළුවන්ද තීන්දුව ගන්න? විවස්ථානුව ඒ තීන්දුවක් ගත්තා. මම හැබැයි සතුටු වෙනවා අධිකරණයේ තීන්දුවක් ගැන. රාජපක්ෂවරු හොරු කියලා, රාජපක්ෂවරුන් මෙරටේ මුදල් බංකොල්ල කෑවා කියලා ජනතා මතයක් ඇති කළා. ජනතාවගේ ඔළුවලට දාලා උගණ්ඩාවට ප්ලේන් වලින් මුදල් ඇද්ද කියලා ජනතාව මුලා කරලා රාජපක්ෂවරුන්ට මඩ ගහන්න පටන් ගත්තා. ඒ නඩු තීන්දුවේ නෑ රාජපක්ෂවරු හොරගම් කළා මෙරට බංකොලොත්තු නැයි කියලා, මෙරට ආර්ථික වැට්ටුවා කියලා. ඒ නඩු තීන්දුවේ නෑ. මම සතුරු වෙනවා අධිකරණයේ ඒ නඩු තීන්දුව කරන පැත්තකින් රාජපක්ෂලා හොරගම් කළේ හොරගම් කළයි කියලා තීන්දු කළා නෑ. එහෙනම් මේ බදු අඩු කළයි කියලා තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. මුලසන සභාපතිතුමනි ඔබතුමා දන්නවා සාරාන්ගේ බෝම්බෙත් එක්ක මෙරට වැටුණා. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ මාස කීපයයි ගියේ කොවිඩ් උදුර ආවා. රට වහන්න වුණා. ඒ කාලය තුල බදු අඩු කරපු බදු අවුරුදු දෙකක් රට වහලා තියෙද්දි බදු වැඩි කරන්නද? කොහෙන්ද ගන්න බදු? හැම ගෙදරකටම රුපියල් 5000ක් දෙන්න වුණා. 5000 කීපයක්ම දුන්නා. කොවිඩ් බෝ වුණාට පස්සේ රුපියල් 1000ක බඩු මල්ලක් ගිහිල්ලා තිබ්බා ගෙදරකට. මේ රටේ ගොවියන්ගේ භෝග වගවන් මිලදී ගත්තා. ධීවරයන්ගේ ධීවරස්සන මිලදී ගත්තා. මේ ඔක්කොම කළේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න. අල්ලපු රටේ ඉන්දියාවේ ලක්ෂ ගණන් මැරල වැටෙනකොට අපිට පුළුවන් වුණා 16,000කින් 15,000කින් සාමාන්‍ය මරණත් එක්කම කොයින් මරණ ටික බේරගන්න. එතනින් මේ රටේ ජනතාව බේරගන්න. ඒ ගැන කතා කරන්නේ නැහැ. එමනම් අධිකරණේ බලන්න තිබුණා මේ අවුරුදු දෙක තුල කොහොමද මෙරට ගිනිච්ච කියලා, මෙරට ආර්ථිකයට මොකද වුනේ කියලා. රටක් වහලා තියෙනකොට ගියක් හරි අපි වහලා ගිය අතුරේ හිටියොත්, අපි පවුලක් හැටියට දොරවල් වහගෙන ගිය අතුරේ හිටියොත් අපිට කන්න හම්බ වෙනවද? අපේ ආර්ථිකය ඉවරයි නේද? ඒක තමයි සභාපතිතුමනි අවුරුදු දෙකදී වුනේ. රාජපක්ෂලා ජඩුවන් කරන්න ඕන වුණාම ඒ දඩේමට ඈඳ ගන්නවා. මෙරටේ යුද්ධය ඉවර කරපු අවුරුදු 30ක් දුක්කින්ද රට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තුණා 5000ක් හරි මරලා එතුමාට තියෙන බලය අනුව, විධායක බලය අනුව, බලය අනුව ජනාධිපතිතුමා රැකෙන්න මොන අරගල ආවත්, නමුත් පෑන්තුරින්වත් හිරිහරයක් නොකර තමන්ගේ විධායක ජනාධිපතිතුමා අත්හැරියා. රාජපක්ෂලට අත්හැරීමේ බලයක් පුළුවන්, අත්හැරීමේ ක්‍රමයක් පුළුවන්. බලය අත්හැරලා දැම්මා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිින් අයින් වුණා. කැබිනට් මණ්ඩලය අයින් වුණා. ඒ අයින් වීමේ හැකියාවත් ඔවුනට තියෙනවා. ඒ වයර තමයි මේ දඬුවම් කරන්නේ. මම බලාගෙන අපේ අපතුමෙක් කියනවා බැසිල් රාජපක්ෂ ඉඳලු මහින්ද රාජපක්ෂ විනාශ වුණේ. මම එකක් කියනවා, පෝට්ටුවේ නාම යෝජනා ගන්නකොට පැය ගණන් ඇවිල්ලා ලැගගෙන ඉඳලා නාම යෝජනා අරගෙන බැසිල් රාජපක්ෂ ඉදිරියේ නාම යෝජනා දෙනවද කිය ආයිඳලා චන්දර කියලා පත් වුණාට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ අභිජි වරප්‍රසාද අනුව බැසිල් රාජපක්ෂර ඉඳන් කියනවා මහින්ද රාජපක්ෂව විනාශ කළේ බැසිල් රාජපක්ෂලු. ඒ කාරණද ගහන්නේ අපේ පක්ෂයේ නිර්මාතෘවරයා, අපේ පක්ෂයේ ජාතික සංවිධායක. මේගොල්ලෝ හිතන බැසිල් රාජපක්ෂට ගැහුවාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැටේ කියලා. අපේ පක්ෂේ බිත්තියටම ගිහිලා සේත්තු කළා, බිත්තියටම ගිහිලා සේත්තු කළා. අපි නැවත නැගිටලා ඉන්නේ. ඔය මොනක් අයිවාරු ගැහුවත්, මොන අවලාද නැගුවත්, මොන දඩුවක් කළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි ගමන නවත්තන්න
කාටවත් බැරි බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඡන්දයට ගිහිල්ලා බලමු. ඔය කයියද ගායින්න අය ඡන්දයෙන් වල කයිය ගායින අපි තමයි වැඩකාරයෝ. අපි තමයි බලය ගන්න කියලා. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය එනවා. අපි බලමු එලට. ඡන්දර මොකද වෙන්න කියලා. කාගද ජනපතේ තියන්නේ කියලා. හැබැයි රාජපක්ෂ වරුන්ව මර්ධනය කරන්න කරන්න මඩ ගහන්න ගහන්න දඬුවම් කරන්න හිතනවනම් ඒ සියලු අභියෝග හමුවේ අද මේ රටේ මහ ජනතාව ඩබල් වෙලා එන්න තෙන්ට උන් ආරක්ෂා කරන්න මේ රටේ ආරක්ෂක හැටියට රටේ සේසත් කළා මේ රටේ ජීවිතවල ආරක්ෂාව තියපු නායකයා මලින්ද රාජපක්ෂ අපේ පක්ෂ නායකතුමා
මන්තුම කාලයවස
කවුරු හරි මෙතන කියනවා නම් ඇවිල්ලා අරේ අයින්ද මෙයා විනාශ වුණා කියලා කාට හරි හිතනවා නම් එහෙම ඒක තමයි ගන්න මුලාවක් ඒ මොනවා කිව්වත් මේ අයවැය සහන ගොඩක් දීලා තියෙනවා ජනතාවට
මන්තුම කාලයවස
අවසන් කරනවා අපේ ඩැලස් සලාපෙරුම අපේ ජනාධිපති අපේක්ෂකතුමා මම හිතන්නේ එතුමා ඡන්ද මං හිතන්නේ පාර්ලිමේන්තු ඡන්ද 80ක් විතර හම්බ වුණා. මත එතුමාගේ කතාව අහගෙන හිටියා. ඇත්තටම මම හිතුවා එතුමාගේ මේක දොස් කිව්වා මිසක එතුමාගේ මං හිතන්නේ පුරෝකතනයක් කළා නම් හරි අපි ආවනම් අපි හිටියානම් කොහොමද කරන්නේ කියලා. එහෙම කළා නම් මම හිතන්නේ ඒක වැදගත්. අපුටත් මේකට ඈඳ ගන්න තිබුණා. ඈඳගෙන අපිට සහයෝගයක් දෙන්න තිබුණා. ඒ නිසා මොනසුර සභාපතිතුමනි මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මගේ කාලය ලබා දීම ගැන.
බොහොම ස්තුති. කවතු?
ගරු මුලාසන ආරම්භ මන්තුමනි මට විනාඩියක් දෙන්න අද උදෑසන දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා කෘෂිකර්මාන්තය සම්බන්ධව කියපු කාරණාවක් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමකට එතම කියලා තිබුණා මේ නියගෙන් පීඩා විඳි වලව ගොවි ජනතාවට වන්දි ගෙවීමක් කරේ නෑ මෙතෙක් කියලා. නමුත් පළවෙනි වතාවට සාමාන්‍ය අවුරුද්දක් ගිහිලා තමයි වන්දි ගෙවීම කරන්නේ. මේ වන විටේ වන්දි ගෙවීම කරගෙන යනවා. එතුමා මං හිතන්නේ ගමේ ගියේ නැහැ පහුගිය දවස්වල ඒ නිසා වෙන්නේ නැති ඒ වගේ දෙයක් කියන්නේ නැත්තේ. ගිය සිකුරාදා වෙනකොට සූර්ය වැවෙත් ඒ වගේම සෙනසුරාදා වෙනකොට අඟුණුකොළ පැලැස්සෙත් ඒ ගෙවීම් කටයුතු සිදු කරා. ඒ වගේම ලබන ඉරිදා වෙනකොට අපි ඇඹිලි පිටියෙත් ඒ කටයුත්ත සිදු කරනවා. නමුත් මේ මේවා පිළිබඳව වැඩි ප්‍රචාරයක් නැහැ. මොකද මේ දවස්වල රූපවාහිනිය වෙන මොකවත් නෙමෙයි යන්නේ මේ ක්‍රිකට් ගැනයි වෙන වෙන ඒවා ගැන මිසක් මේ ජනතාවට දෙන දේවල් ගැන යන්නේ නැහැ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ගොවි ජනතාවට වෙනම ඩීසල් සහනාධාරයකුත් දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ මාසයක් ඇතුළත ඒ සියලුම දෙනාට ඒ සහනය ලැබෙනවා. පළවෙනි වතාවට තමයි මේ වගේ කඩිනමින් මේ වගේ සහනයක් ලැබෙන්නේ.
බොහොම ස්තුතියි තමයි පැහැදිලි කිරීම. මීළඟට කරු අනුර කුමාරි සනාගමතුම
ගරු මූලාසනින්න මන්ත්‍රීතුමනි අවස්ථාවක් ලබා දීම පිළිබඳ ඔබතුමාට බිම් ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ කතා කරන්න. ඉස්සරළම රාජපක්ෂවරු යුද්ධය අවසන් කිරීම නිසා පළිගැනීමක යෙදෙනවා නැහැ. ඇත්තටම රාජපක්ෂවරුන්ට අපේ දේශපාලන විරෝධී තිබෙන්නේ ඔවුන් යුද්ධය අවසන් කොට අපේ රට විශාල සුද්ධයක් දීපු නිසා. අවශ්‍ය නම් එකින් එක ඒ සුද්ධේ ප්‍රමාණයක් ඒ සුද්ධයට හවුල් වූ අය මේ ආර්ථිකයට මොනතරම් ප්‍රමාණකින් මේ කඩා වැටීමට ඒ සුද්ධේ ඉවහල් වුණාද කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙන තීන්දුවේ හරය නිසි පරිදි නිසි අවස්ථාවේ ගත යුතු ආර්ථික තීන්දුව වෙනුවට වෙනත් ආර්ථික තීන්දුව ගැනීමේ හේතු කොටගෙන රට විශාල කඩා වැටීමකට හේතු සාධක වුණා කියලා. ගරු මූලාසනින්න මන්ත්‍රීතුමනි අපි විශ්වාස කරනවා ඒ 2019 පසු ගනු ලැබූ තීන්දුව පමණක් නොවේ දීර්ඝ කාලයක් අපේ රට ඒ නිශ්චිත මොහොතේ ගත යුතු තිබූ ආර්ථික තීන්දු ඒ මොහොතේදී ගනු ලැබූ ආර්ථික තීන්දු විසුණුත් මේ අර්බුද නිර්මාණය කළා තිබෙනවා. විශේෂම ආසන්න කාලයක් ගත්තු 2015 ගත්තු 2015 ඉඳන් 2019 වෙනකොට අපේ රටේ ජාත්‍යන්තර සූරි බැඳුම් කර මිලදී ගැනීම ඩොලර් බිලියන 12.5 දක්වා වර්ධනය කළා. ඒක මේ ආර්ථික අර්බුදයේ විදේශ ණය ගෙවා ගැනීම මතුව අර්බුදයේ ප්‍රධානම කොටස බවට පත් වෙලා තිබෙනවා. මා දැක්ක රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට පහුගිය ඉතිහාසය පිළිබඳව පුනරුච්චාරණය යෙදෙනවා. හැබැයි ඌ මතක තබා ගන්න ඕන 2000 ඉඳන් මේ ගත වෙච්ච කාලය ඇතුළත මේ රටේ ආර්ථිකය හසුරවන්න රාජ්‍ය හසුරවන්න ඔවුන් 2000 සිට මේ දක්වා කාලය බැලුවොත් කාලෙන් තුනෙන් එකක් රනිල් මේ රටම මෙහෙවලා තිබෙනවා. අවසානයේදී ඔහු කියනවා මේ ආර්ථිකයත් මේ දේහයත් මුළුමනින්ම කොට්ටුරයක් අනෙක් පැත්ත හරවා කනපිට ගසන්නාසි මේ ආර්ථිකේ කනපිට ගැසී සිටියේ කියලා. ගරු මන්ත්‍රීතුමනි මොහු දෙපාරක් මේක කිව්වා. මීට පෙරත් කොට්ටුරේ කනපිට ගැහුවා. දැන් ආයේ මේ බජට් එකිනුත් කොට්ටුරේ කනපිට ගහනවා. කොට්ටුරයක් දෙපාරක් කනපිට ගහපුවාම තිබ්බු පැත්තමයි. ඒ නිසා මේ අයවැය ලේඛනයේ මුළුමනින් පෙන්නුම් කරන්නේ තිබ්බු පැත්ත. අපේ රට මුහුණ දී තිබෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා ජනතාව. දරුවන්ට පෝෂදායී ආහාර වේලක් නැතිකම, තරුණ තරුණියන්ට රැකියාවක් නොමැතිකම, ව්‍යාපාර කඩාවැටීම, අලුත් නිෂ්පාදනයක් ඇති නොවීම, රෝහල්වල බෙහෙත් තිබේ, මේ ආදී දරුණු ආර්ථික සමාජ අර්බුදයක අපේ රට ඉන්නවා. හැබැයි මේ අර්බුද මේ සියලු සමාජ අර්බුදයන් නිර්මාණය කරන්නේ උල්පත් දෙකකින්. එකක් තමයි රජයට වාර්ෂිකව රජයට ලැබෙන මුදල් ප්‍රමාණය වාර්ෂික වියදම් සඳහා ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ ආණ්ඩුවක් හැටියට රුපියල් අර්බුදයක ඉන්නවා. මේ අයවැය ලේඛනයේ බැලුවත් ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩුව මුළු ආදායම් අපේක්ෂා කරන්නේ බිලියන 4164යි. මේක ලැබෙන්නේ නැහැ. මොකද මේ වසරේ අපේක්ෂා කරන ආදායම 16.3කින් පහළ යන බවට දැන්ටම වාර්තා පළ වී තිබෙනවා. මේක ලැබෙන්නේ නැහැ. අපි ලැබෙනවා කියලා උපකල්පනය කරත් ආණ්ඩුව මුළු ප්‍රාථමික වියදම් වර්තන වියදම සහ ප්‍රාග්ධන වියදමේ එකතුව බැලුව වර්තන වියදමේ සහ ප්‍රාග්ධන වියදමේ එකතුව බැලුවත් බිලියන 4358යි. ඒ වගේම ණය වාරික ගෙවීම් පසක තබමු. හැබැයි ණය පොලී ගෙවීම ගත්තොත් අපි ගෙවනවා බිලියන 2651ක්. එහෙම ගත්තාම රජයේ මුළු වියදම් බිලියන 709ක් වෙනකොට රජයේ උපයා ගන්න බිලියන 7463යි. ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩුවක් හැටියට රුපියල් අර්බුදයක ඉන්නේ. එහෙනම් අපිට නව ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. රටක් හැටියට මේ ඉන්න රුපියල් අර්බුදෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියලා සැලැස්මක් ඕන. දෙක, රටක් හැටියට අපි ඩොලර් අර්බුදයක ඉන්නවා. වාර්ෂිකව අපි උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය වාර්ෂිකව අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ඒ නිසා මේ බහණ්ඩාගාරයට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය අපි උපයා ගන්නේ කොහොමද? රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උත්පාදනය කරගන්නේ කොහොමද කියන එක තමයි අපේ ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවයට පත් විය යුතු වන්නේ. දැන් කාට හරි තර්කයක් කරන්න පුළුවන් ඩොලර් තියෙනව නේද කියලා. ගරු මන්ත්‍රීතුමනි, අපි පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ 12 වෙනිදා විදේශීය ණය ගෙවීම අත්හිටෙව්වාට පසුව මේ වන විට අපි ගෙවා නැති විදේශීය ණය ප්‍රමාණය හිග විදේශීය ණය ගෙවිය යුතු විදේශීය ණය ඩොලර් බිලියන 36ක් විතර වෙනවා. ඊට අමතරව හිග විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3 මිලියන වලින් ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි ඩොලර් බිලියන 3753ක් විතර වෙනවා. ඒ කියන්නේ මොකද්ද? රටක් හැටියට අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න සමත් වෙන්නේ නැහැ. ආණ්ඩුවක් හැටියට අපිට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය උපයා ගන්න සමත් නැහැ. ඒ නිසා අපේ ආර්ථික වැඩපිළිවෙළක් අපිට අවශ්‍යයි. කොහොමද අපි ආණ්ඩුවට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය උත්පාදනය කරගන්නේ? කොහොමද අපිට රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උත්පාදනය කරගන්නේ කියන එක තමයි අපේ මූලික සැලසුම් බවට පත් වෙන්න ඕනේ. අන්න එහිදී වැදගත් කාර්යයක් පැවරෙනවා. අපිට දැනට අපි විදේශයෙන් අරන් තිබෙන ඩොලර් ණය අපි නියමිත පරිදි යෙදෙව්වාද කියන ප්‍රශ්නේ අපිට පැන නගිනවා. එක, අපිට ඕන තරම් ව්‍යාපෘති තිබෙනවා. අපි විදේශයෙන් ගත්තු ණය අපිට ඒ ණය ගෙවා ගැනීමට සමත් වෙන ආර්ථික ව්‍යාපෘති වල යොදා ගන්න අපි අසමත් වුණා. එහෙනම් අනාගතයේදී අපි ඩොලර් ආයෝජන කැඳවිය යුතු වන්නේ අපේ ඩොලර් ප්‍රමාණයක් උත්පාදනය කර ගැනීම සැලසුම කොටගත් විදේශ ආයෝජන වලට අපි ආ යුතුයි. හැබැයි ආණ්ඩු විදේශ ආයෝජන කියන්නේ මොනවද? ආණ්ඩු විදේශ ආයෝජනය කියලා ගරු මන්ත්‍රීතුමනි කියන්නේ අපි ආයෝජනයට පක්ෂපාතී කරුණු දෙකකට. එකක්, අපිට සමහර ශාස්ත්‍රවල තාක්ෂණය නැහැ. මේ තාක්ෂණය ගෙන්වා ගැනීම සඳහා අපිට ආයෝජනයක් අවශ්‍යයි. සමහර විට අපිට තාක්ෂණය තිබුණා, සමහර ශාස්ත්‍රවලට අපිට ප්‍රාග්ධනය නැහැ. ඒ නිසා මේ ප්‍රාග්ධනය සහ තාක්ෂණය කැඳවා ගැනීම සඳහා අපි ආයෝජන ගේන්න ඕන. හැබැයි මම දන්නේ නැහැ සයිනොපෙක් සමාගමට පෙට්‍රල් සෙට් 250ක් පවරනවා. පෙට්‍රල් සෙට් ඒ කියන්නේ තෙල් විකුණන්න අපිට තාක්ෂණේ නැද්ද? පෙට්‍රල් සෙට් 250ක් අසුරුවන්න අපිට ප්‍රාග්ධනයක් නැද්ද? ඒ නිසා ඒවා කිසිසේත්ම ආයෝජන නෙවෙයි, ඒවා විනාශකාරී. මොකද ඩොලර් වලින් තෙල් ගෙනල්ලා, රුපියල් වලින් උපයලා, රුපියල් වලින් ලාභය අරගෙන ඩොලර් වලට කන්වර්ට් කරලා ඒ සමාගම් විදේශියට ගෙනියනවා. අයෝසි වෙන්න පුළුවන්, සයිනොපෙක් වෙන්න පුළුවන්. ඒ ආයෝජනයෙන් සිදුවන්නේ කුමක්? ඒ ඩොලර් උත්පාදනයක් නෙවෙයි, එක විට එක විටක අපිට තෙල් ගෙන්වීම සඳහා අපිට ඩොලර් වැයෙනවා. දෙක, තෙල් විකිණීම හරහා ලබා ගන්න ලාභයටත් ඩොලර් වැය වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි රුපියල් වලින් බිස්නස් කිරීම සඳහා ආයෝජනයන් කැඳවිය යුතුද කියලා අපි කල්පනා කරන්න ඕනේ. අපි ආයෝජනයන් වැඩිපුර කැඳවිය යුතු වන්නේ රුපියල් වලින් කරන්නත් අපිට සමහර ශේත්‍රවල අවශ්‍ය වෙනවා, ප්‍රාග්ධන නිසා, තාක්ෂණික ප්‍රශ්න නිසා. නමුත් අපි වැඩි අවධානයක් කරන්න ඕන විදේශීය ආයෝජන කැඳවිය යුතුයි අපි ඩොලර් උත්පාදනය කිරීම ආරම්භ කරමු. හැබැයි මේ අයවැයලේකනේ කොතනකවත් ශක්තිමත් විදේශ ආයෝජන කැඳවීම සඳහා සලස්මක් නැහැ. ඔහුගේ සලස්ම මොකද්ද? තියෙනේවා විකිණීම. දැන් ගරු මන්ත්‍රීතුමනි, ප්‍රධාන තර්කයක් ගොඩනගමින් තියෙන මේ රාජ්‍ය ආයතන පාඩුයි භාණ්ඩාගාරයේ විශාල වැය බරක් දරන්න සිදුවී තිබෙනවා. ජනතාවගේ බදු උපයා ගන්නා බදු මේ රාජ්‍ය ආයතන නඩත්තු වෙනින් යනවා කියලා. හැබැයි ආණ්ඩුව ප්‍රමුඛතාවය දීලා තියෙන මොනවටද? ඒවට නෙවෙයි. මම ඔබට කියන්නම්, ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා ලංකා බැංකුවේ කොටස් වෙළඳපොළ නිකුත් කරන්න. ලංකා බැංකුව ගත්තොත් 2023 සැප්තැම්බර් 2022 ලාභය මිලියන 30,997යි. ඒක අපි විදේශ සමාගම් වලට කොටස් නිකුත් කරනවා කියන අන් කවරක්වත් නෙවෙයි. ඒ ලාභය ඩොලර් කරගෙන කැඳවගෙන යනවා. ඒ වගේම මහජන බැංකුවේ ලාභය ගිය අවුරුද්දේ මිලියන 21,338යි. සාමූල්‍ය වෙළඳපොළේ කාර්යක්ෂමතාවය සඳහා පෞද්ගලික අංශය කැඳවිය යුතු නම් නැ බැංකු ශේත්‍රයේ පෞද්ගලික සමාගම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ තරඟකාරීත්වය දෙන්න පුළුවන්. සමහර ශේත්‍රයේ ඒගොල්ලෝ කියනවා ඒකාධිකාරීත්වයේ බිඳින්න පෞද්ගලික සමාගම් වලට ආරාධනා කරනවා. තව පැත්තකින් ඒකාධිකාරීත්වයේ බිඳලා වෙළඳපොළ තරඟයක් නිර්මාණය වී තිබෙන මුල්‍ය ශේත්‍රයත් ආණ්ඩු අත්තරින් හදනවා. මම කියන්නේ මුල්‍ය ශේත්‍ර වෙන වැදගත් ආර්ථික ශේත්‍ර අපේ රාජ්‍ය පංගුවක් ඇතුලේ පාලනය විය යුතුයි. ඒ කියන්නේ අපිට ශක්තිමත් මූල්‍ය වෙළඳපොළක් නැහැ. අද අපේ මාකට් එක ඩොලර් මිලියන 200ක් ආවොත් ඩොලර යගේ අඩු වෙනවා. ඩොලර් මිලියන 200ක් මාකට් එකෙන් ඇද්දොත් ඩොලර යගේ ඉහළ යනවා. ඒ තරම් කුඩා මූල්‍ය වෙළඳපොළක් තිබෙන්නේ. ඒ නිසා මූල්‍ය වෙළඳපොළ අපේ රටේ ආර්ථික විශාල සංවිධිතාවයක් හදනවා. ඒ නිසා මේ මූල්‍ය ශේත්‍රයේ පංගුව අනිවාර්යෙන් ආණ්ඩු සතුව තිබිය යුතුයි. ඒ සඳහා ආයෝජන කියලා කැඳවීමේ විකිණීම යුක්ති සහගත නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බැලුවොත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ 2023 සැප්තැම්බර් වෙනකොට ලාභය මිලියන 19,451යි. මම අහනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්න යෝජනා කරන්නේ මොකක් වෙනුවෙන්? පාඩු ලබන නිසාද? අවශ්‍ය නම් ආණ්ඩු නීති සම්පාදනය කරන්න පුළුවන්. රජයේ සතු සමාගමක් මිලියන 19,451ක් ලාභ ලබනවා. ඒකෙන් 150ක් භාණ්ඩාගාරයට දෙන්න, 150ක් ආයතන දියුණු කිරීම සඳහා යොදවන්න. මෙහෙම නීති ගන්න පුළුවන්. හැබැයි රක්ෂණ වෙළඳපොළේ අද බැලුවොත් 19 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හොබවන්නේ. ඒක රාජ්‍ය ඒකාධිකාරියක් නෙමෙයි. 80%කට වැඩි ප්‍රමාණයක් තිබෙන පෞද්ගලික අංශය රක්ෂණ වෙළඳපොළේ. ඇයි මේක අත්තරින්නේ? මේ ආයෝජන නෙවෙයි, මේ විකුණාගෙන කෑම. ඒ වගේම ගත්තොත් එයාපෝට් එක, ඔබ දන්නවා ශ්‍රී ලංකා ගුවන්තොටුපළ ලාභ ලබනවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් වලට ලාභය මිලියන 26,626. ඒක විකුණනවා. මේ විකුණන සමාගම් ගනු ලබන සමාගම් මොකද කරන්නේ? ඕන් රුපියල් වලින් ලාභය උපයනවා. ටෙලිකොම් උපයන්නේ රුපියල් වලින් ලාභය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව උපයන්නේ රුපියල් වලින් ලාභය. ගුවන්තොටුපළ උපයන්නේ රුපියල් වලින් ලාභය. ලංකා බැංකුව උපයන්නේ, මහජන බැංකුව උපයන්නේ රුපියල් වලින් ලාභය. මේ රුපියල් ඩොලර් බවට කන්වර්ට් කරලා ඒගොල්ලෝ කැඳවගෙන යනවා. ඒ නිසා මේවා කිසිසේත් ආයෝජනයක් නෙවෙයි. නමුත් අපි විශ්වාස කරනවා අපේ රට ආයෝජනයන් ආයුධ තැන් කීපයක් තියෙනවා. අන්න ඒ තැන්වලට ආයෝජනයන් කැඳවීම සඳහා සලස්මක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ අයවැය ලේඛනයේ මේ ආයෝජනයන් කැඳවන්නේ කොතෙන්ටද කියන ප්‍රශ්නවත් උසලකලට වාජනය කරන්නේ. ඔහුට ඒ පිළිබඳ වමනාවක් නැහැ. ඔහු අහම්බෙන් මේ පුටුවේ වාඩි වුණා. ඔහු කල්පනා කරනවා මේ වාඩි වුණු පුටුවේ ඇලෙව්වොත් ඇලෙව්වාමයි වගේ මල්ටිබොන් වගේ කොහොමද ඉන්නේ කියලා කල්පනා කරනවා. අයවැය ලේඛනයත් ඔහුගේ මුළු මෙහෙවීමත් ඔහුගේ මුළු දේශපාලනයත් තියෙන්නේ එහිම. එහෙම නැතුව මේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදයෙන් ගොඩේම සඳහා සලස්මක් ඔහුට නැහැ. ඒ වගේම රුපියල් අර්බුදයේ පියවා ගැනීම සඳහා සලස්මක් අවශ්‍යයි. ගරු මන්ත්‍රීතුමනි, අපි අද ඕනෑම සභාවකදී ඕනෑම පුරවැසියකින් ඇහුවොත් මේ ආර්ථිකයේ මේ තරම් කඩාවැටීමට හේතු සාධක මොනවද කියලා මොකද කියන්නේ? හැම කෙනාම එක හඬින් කියනවා අපේ රටේ වංචාව දූෂණය නාස්තිය මේ ආර්ථික කඩාවැටීමට හේතු වුණා කියලා. ද රනිල් වික්‍රමසිංහට ඔහුගේ ආණ්ඩුවට මේ වංචාව දූෂණය නාස්තිය නතර කරන්න නොවේ. අවම තරමින් අවම කිරීම සඳහාවත් වැඩපිළිවෙලක් නැහැ. ඔහුගේ අධිකරණ අමාත්‍යවරයා කියනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීමේදී මිලියන 250ක් ගත්තු බව අධිකරණ මත කියනවා. ඒ වගේම අධිකරණ මත කියනවා පෞද්ගලික සමාගම් විසින් ඩොලර් බිලියන 56ක් විදේශීය තැන්පත් කරලා තිබෙන බව මේ අධිකරණ මතවරය කියනවා. ඒ වගේම ඔහු මේ පාර්ලිමේන්තුවේ කියනවා විවිධ අයගේ මුදල් තැන්පත් කරලා තියෙන බව මම දන්නවා. ඒවා ගෙනාවේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ නම් කියනවා. දැන් මේ අධිකරණ මතිනේ කියන්නේ. අපි දැනගන්න කැමති. ඒ නිසා වංචා දූෂණ නාස්තිය අවම කිරීමකින් තොරව අපේ රට මේ නතර කිරීමකින් තොරව අපේ රට මේ පත්ති තිබෙන අර්බුදයෙන් ගොඩ ගන්න බෑ. ඇයි? ඇයි භාණ්ඩාගාරයේ සල්ලි අඩු වුනේ? භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය ගෙවල් වලට හැරෙව්වා. භාණ්ඩාගාරයට එන්න ඕන සීනි වලින් පෞගේ සීනි බදු වංචාව ඩොලර් බිලියන 15යි. රාජ්‍ය සේවකගේ මාසික වැටුප ගෙවන්න යන වියදම වැඩි කරපු වියදම එහා සමාන වියදමක් භාණ්ඩාගාරයට එන්න ඕන ධනය මවුසුන්ගේ ගෙදර හරවනවා. භාණ්ඩාගාරයේ නොගෙවී යුතු ගෙවීමක් අර්ජුන ඇලෝසිස් විසින් ගෙවනවා. මොකද සිදු වී තිබෙන්නේ? එක ගරු මන්ත්‍රීතුමනි මේ භාණ්ඩාගාරයට ආ යුතු ධනය නිසි පරිදි ගලාගෙන ඒම සලස්වා කදන්නවා. ඒකට තියෙන අය වේලේ එකනේ සලස්මක්. කිසිදු සලස්මක් නැහැ. එක භාණ්ඩාගාරයට ධනය වැඩි කර ගන්න ඕන. දෙක භාණ්ඩාගාරයට ධනය ගලාගෙන එන සලස්මක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ රුපියල් අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ඒ නිසා මම කියන්නම් ෂණිකව අපි ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් තිබුණා. එක මම නැවත අවධාරණය කරන වංචා දූෂණ නාස්තිය නතර කිරීම සඳහා සලස්මක් හැදිය යුතු තිබුණා. ඒ දේශපාලන වෙනසකින් තොරව අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඇති වී තිබෙන කඩාවැටීමකින් තොරව අපේ රටේ නව ආර්ථික වර්ධනයක් පිළිබඳ කිසිසේත්ම කල්පනා කරන්න එපා. අද අමාත්‍යවරයා අද වාඩි වෙන්නේ අද කීයක් හොයනවද කියන සංකල්පෙ මතනම් අමාත්‍යවරයා ව්‍යාපෘතියකට අවසර දෙන්නේ තමන්ට කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද කියන සාධකේ මතනම් එහෙම තමයි නෙළුම් කුළුණු හැදෙන්නේ. එහෙම තමයි පෝට් සිටි හැදෙන්නේ. එහෙම තමයි හම්බන්තොට වරායවල් හැදෙන්නේ. එහෙම තමයි සමහර රේල් පාරවල් හදන්න කොන්ත්‍රාත් දුන්නේ අමාත්‍යවරයාට තමන්ට ලැබෙන කුට්ටියේ ප්‍රමාණය මත. ඒ සංකල්පය වෙනස් කරන්නට ඒ සංස්කෘතිය වෙනස් කරන්න නැතුව අපේ රට ගොඩනැගීම සඳහා පදනම හදන්න බෑ. ඒ නිසා අපේ රට ගොඩනැගීමේ පළමු පදනම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම. ඒක කරන්න ඕන රණි කරන්නේ. දෙක ගරු මන්ත්‍රීතුමනි ලෝකයේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ගත්තොත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සෑම දිනම දහස් ගණනකින් වර්ධනය වෙන්නේ නැහැ. මිනිසුන්ගේ තමන්ගේ අවශ්‍යතාවයන් භාණ්ඩා සේවා ආහාර ලබා ගන්නවා. හැබැයි ලෝකයේ වර්ධනය වුණොත් මොකද සිද්ධ වෙන්නේ? මිනිසුන් ලබා ගන්න අවශ්‍ය වෙන මාදිලි වෙනස් වෙනවා. භාණ්ඩ ලබා ගන්න මාදිලි වෙනස් වෙනවා. සේවා ලබා ගන්න මාදිලි වෙනස් වෙනවා. අවශ්‍යතා ඉඳ හිටති කීපයක් වෙනස් වෙනවා. හැබැයි මාදිලි වෙනස් වෙනවා. ඒ අලුත් මාදිලි නිර්මාණය වෙන්නේ මොන වගේද? අපි ආහාර ගන්නවා, එදත් ගන්නවා. හැබැයි අපි අද ආහාර මිලදී ගන්න මාදිලියත් ආහාරවල සංගීතීය ස්වභාවයත් වෙනස් වී තිබෙනවා. අපි සේවාවන් ලබා ගන්නවා. එදා අපි දුරකතරෙන් ඇමතුමක් ගත්තු ආකාරයෙන් නෙමෙයි අද ඇමතුමක් ගන්නෙ. සේවාවන් වෙනස් වෙනවා. මේ භාණ්ඩා සේවා වෙළඳපොළේ මේ පරිවර්තන ඇති වෙන්නේ මොන වගේද? නව තාක්ෂණ නිසා නව උත්පාදන ශේස්ත්‍රී. ඒ නිසා රටවල් ලෝකයේ මෑත කාලේ දියුණු වෙච්ච රාජ්‍යන් දෙස අපි හැරි බැලුවොත් මේ දියුණු වුණු රාජ්‍යයක් හැම පිටුපස්සෙම තියෙන්නේ ඔවුන් මොනතරම් ප්‍රමාණකින් නව පරීක්ෂණ සඳහා මුදල් වැයකරන්න සමත් වුණාද කියන සාධකය තමයි ගරු මන්ත්‍රීතුමනි වැදගත්. මම උදාහරණ කීපයක් දෙන්නම් ඔබතුමාට. ඔබතුමාට යම්ම උදාහරණ කීපයක් දෙන්නම්. ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දන්නවා සමහර රටවල් එක්ක අපිට සංසන්දනයට යන්න බැරි වී. ඒත් මම ඔබතුමාට කියන්නම්. ලෝකේ පර්යේෂණ සඳහා ආයෝජන මේ වන විට ඩොලර් ට්‍රිලියන 1.7ක් වැය කරන පර්යේෂණ සඳහා. මේන් 80% ප්‍රධාන රටවල් පහක් ඇමරිකන් එක්සත් ජනපදයේ තමන්ගේ R&D සඳහා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සඳහා ඩොලර් බිලියන 689ක් වැය කරනවා. චීනයේ ඩොලර් බිලියන 581ක් වැය කරනවා. දකුණු කොරියාව ඩොලර් බිලියන 107ක් වැය කරනවා. ඉන්දියාව ඩොලර් බිලියන 65ක් වැය කරනවා. තායිවානය ඩොලර් බිලියන 32ක් වැය කරනවා. අපි ඇමරිකාව පැත්තකින් තියමු, චීනය පැත්තකින් තියමු. මෑත කාලේ සංවර්ධනය වුණු රටවල් ගැන අපිට තියෙන මතයක්. එක ගත්තොත් දකුණු කොරියාව, ඉන්දියාව, තායිවානය, තායිලන්තය, මලේසියාව. මේ රටවල් නව උත්පාදන දිශාවට පර්යේෂණ සහ සංවර්ධන ඒකාබද්ධව යා යුතු තිබෙනවා. මේක තමයි ලෝකේ නව වෙළඳපොළක් හදාගන්න පුළුවන්කම තිබෙන්නේ. අපි මොකද වුණේ? ලෝකේ නව තත්ත්වයක් නිර්මාණය වුණා. සෙලියුලෝ ෆෝන් එක කියලා කියන්නේ ලෝකේ නව තත්ත්වයක්. අපි මේ මාකට් එකට යන්න බැරි වෙනවා. කොස්මෙටික් කියලා කියන්නේ ලෝකේ නව තත්ත්වයක්. ඒ වෙලඳපොළ ගන්න බැරි වෙනවා. ඒ වගේම අපි ගන්නවා චිත්‍රපට කර්මාන්ත කියන්නේ ලෝකේ නව තත්ත්වයක්. ඒ කර්මාන්තට ප්‍රවිෂ්ඨ වෙරි වෙනවා. මියුසික් කර්මාන්ත කියන්නේ නව තත්ත්වයක්. ඒවට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි වෙනවා. ඒ නිසා ලෝකයේ ඇති වෙන නව වර්ධනයන් අපි තේරුම් ගන්න ඕන. ඒ නව වර්ධනයන්ට අවශ්‍ය බහඳ සහ සේවා නිෂ්පාදනය කිරීම සඳහා අපි සැලැස්මක් හදන්න ඕන. අපේ පාලකයන්ට එහෙම සැලැස්මක් තිබුණේ නැහැ. අපේ පාලකයන් හැමදාම විශ්වාස කරා තේ රබර් පොල්. අපේ පාලකයන් කොච්චරද කියනවනම් තේ රබර් පොල් පැරණි, තේ රබර් පොල් හා සමාන ලෙස මේ නායකයන් පැරණි. එනිසා ලෝකයේ ඇතිවෙන නව තත්ත්වයන් තේරුම් අරගෙන ඒකට අවශ්‍ය බහණ්ඩා සේවා වෙළඳපොළක් අත්පත් කර ගැනීම සඳහා සැලැස්මක් අපිට තිබුණා. මා උදාහරණයකට ගත්තොත් ඔබතුමාට කියන්න නැවතත් දකුණු කොරියාව තමංග ජාතික නිෂ්පාදනයේ 5% වැය කරනවා රිසර්ච් සහ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා. තායිලන්තයේ 13% වැය කරනවා. මැලේසියාව 1.5% වැය කරනවා. ලංකාව 0.12%. අපි යනවනම් නව ලෝකයක් දැස යනවනම් මා දන්නවා එක කාලයක් ලෝකේ අපි ඉගෙනගෙන තිබෙනවා. ලෝකේ එක කාලයක් තිබුණා ලොකු ආයුධ අයිතිකාරය තමයි ලෝකේ චණ්ඩියා කියලා. ඒක එක යුගයකදී ඉවරයි. ඊළඟ ලෝකේ නිර්මාණය වුණා ගරු මන්ත්‍රීතුමනි විශාල මූල්‍ය අධිපත්‍යයක් දරන කෙනා. එස් විසානායක මන්ත්‍රීතුමා දන්නවා ඇති. මූල්‍ය ආධිපත්‍යයක් දරන කෙනා තමයි ලෝකේ චණ්ඩියා කියලා කිව්වා. මම කියන්නේ අද ලෝකේ චණ්ඩියා තාක්ෂණ ආධිපත්‍ය දරන කෙනා. අද නව තාක්ෂණය මොනතරම් ප්‍රමාණකින් හොයාගන්න සමත්ද? එයා තමයි ලෝකේ ශක්තිමත් ආර්ථික උරුමකම් කියන්නේ. ඒ නිසා ලෝකේ හැම තැනම R&D සඳහා විශාල වේ ශීර්ෂ දරන රාජ්‍යංශ පෞද්ගලිකංශ ඒකපද්දු. හැබැයි අපි මොකද කළත් රාජ්‍යංශ පෞද්ගලිකංශ මුළු එකතු කරත් අපේ තියෙන ලංකාව 0.12%. සාධාරණේ. ඒ නිසා අපි කොහෙද? අපි කොස් යවල, පොල් යවල, තැඹිලි යවල අපේ ලෝකේ ආර්ථිකය අල්ලගන්න පුළුවන්. ඒ පෙරණි නේද ලෝකේ නව දිශාවකට යනවනම් R&D වලට මේට වඩා ප්‍රතිපාදන වෙන් කරලා ඒ සඳහා දැන්ට තියෙන පරිශන ආයතන ගණනාව ඒවා ඒකාපද්ද කළා ජාතික සලස්මකට. අපි ලෝකේ සේවාවන්ගේ මොන පංගුද අත්පත් කරගන්න සලසුම් කරන්නේ? අපි ලෝකේ බහණ්ඩවලේ මොන ශේෂ්ත්‍රද අත්පත් කරගන්න සලසුම් කරන්නේ? අපේ රටේ මොන ශේෂ්ත්‍රද අපි කාර්යක්ෂමතාවය ගේන්නේ? මම උදාහරණයක් කියන්න ගරු මන්ත්‍රීතුමනි, මම හිතන අපේ රටේ දේශීය වෙදකම් පිළිබඳ නව පරිශනයක් අවශ්‍යයි. ලෝකේ ක්‍රමානුකූලව මේ රසායනික බෙහෙත් එක්ක තිබුණු ගනුදෙනු ක්‍රමානුකූලව අඩු වෙමින් තිබෙනවා. ලෝකේ ප්‍රවණතාවයක් වෙනවා. සමහර තැන්වල ඔවුන් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැහැ. සමහර තැන්වල බෙහෙත් බොන්නේ නැහැ. ඒ බටහිර වෙදකමත් එක්ක ලොකු ප්‍රතිවිරෝධයක් ගොඩනැගෙමින් තියෙනවා. ඒ නිසා ලෝකයේ විශාල මාකට් එකක් ගොඩනැගෙමින් තියෙනවා දේශීය වෙදකම් එක. අපි හැබැයි මේ වංගෙඩිය කොටලා, මේ වණ්ඩුවෙන් තම්බලා, මේ හදන මේ ඒක මොකද්ද පොට්ටනිය තියන්න සුද්දගේ ඉන්න බෑ. ඒකට අපිට ලෝකේ අල්ලන්න බෑ. හැබැයි අපි නව පරිශ්‍රණයන් අරහා මේ දේශීය වෙදකම කොහොමද? ඉතින් නව පරිශ්‍රණයක් අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් මේ එක තැන පල්වෙමින් පැරණි ආර්ථිකයක් ගැන කතා කරමින් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මම කියනවා නව උත්පාදන කරෙහි අපි වැඩි අවධානය යොමු කරලා අන්න එතරම් ලෝකේ පිම්මක් අපිට ගන්න ඕන. දකුණු කොරියාව ගත්තත්, තායිලන්තය ගත්තත්, මැලේසියාව ගත්තත්, අද ඉන්දියාව ගත්තත් ඔවුන් මේ සංවර්ධනයේ පිම්ම අරගෙන තිබෙන්නේ නව උත්පාදන, නව තාක්ෂණය අත්පත් කර ගන්නා නව වර්ධනයන් හරහා තමයි ඔවුන් මේ පිම්ම ගත්තේ. අපි මේ පිම්මට සලසුම් හදන්න ඕන. දෙක, විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ මා දැක්ක විවිධ යෝජනා කරනවා. හැබැයි බලශක්ති ක්ෂේත්‍රයේ පළමුව කළ යුතු දෙයක් තියෙනවා. එකක්, අපේ කැලණිතිස්සත් එක්ක ගැට ගැහිලා තියෙන විදුලි බල පද්ධතිය. මේ පද්ධතිය අපි තාම පාවිච්චි කරන්නේ සමහර ඒවා ඩීසල්, සමහර ඒවා දැවිතෙල්. අපි දන්නවා කෙරවල පිටියේ බලාගාරයේ දැවිතල විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි ඒක නැප්තා වලට කන්වර්ට් කරන්න පුළුවන් තාක්ෂණ ඇත්තක තමයි බලාගාරය හදලා තියෙන්නේ. සැප්තැම්බර් මාසේ තව බලාගාරයක් විවෘත කරනවා. ඒ බලාගාරයත් දැවිතල විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්, නැප්තා වලට කන්වර්ට් කරන්න පුළුවන්. නිකම් බැලුවොත් මේ කැලණිතිස්ස බලාගාර පද්ධතිය බැලුවොත් විදුලි බල මණ්ඩලයට අයිති කම්බයින් සර්කල් එක බැලුවොත් මෙගාවොට් 165ක් තියෙනවා. සොජිටාස් කම්බයින් සර්කල් බලවත් මිලියන් මේ මෙගාවොට් 165ක් තියෙනවා. පර්ණ ගෑස් බලාගාරයේ මෙගාවොට් 195ක් තියෙනවා. එතන තියෙනවා කැලණිතිස්ස පද්ධතියේ මෙගාවොට් 525ක් තියෙනවා. ඒ වගේම 2019 සිට දෙවර ටෙන්ඩර් අවලංගු කර අලුත් ගෑස් බලාගාරයේ එතන මෙගාවොට් 130ක් තියෙනවා. මුළු එකතේ ගත්තොත් 655ක් එතන තියෙනවා. ඊට අමතරව 350ක් වෙනවා, 300ක් වෙනවා කෙරවල පිටියේ. අලුත් එකෙන් 350ක් වෙනවා. මේ ඔක්කොම ගත්තාම 1200කට ආසන්න විදුලි බල පද්ධතියක් එතන අපි එක්කෝ ඩීසල් එක්කෝ දෙවිතෙල් වලින් හදනවා.
දැන් මොකද කරන්න ඕන? දැන් මම ඔබතුමාට කියන්නම්. මම ඔබතුමාට කියන්නම්. සාමාන්‍යයෙන් ගත්තොත් මම හිතනවා දෙවිතෙල් වලින් විදුලිය එකක් හදන්න රුපියල් 53කට ආසන ප්‍රමාණයක් වෙනවා. ඩීසල් වලින් හදන්න රුපියල් 73ක් වෙනවා. සමහර බලාගාර වල ඩීසල් වලින් හදන්න රුපියල් 110ක් වෙනවා. ඒ නිසා මෙතන ඉක්මනින්ම කන්වර්ට් කරන්න තිබුණා අපිට පරිවර්තනය කරන්න තිබුණා LNG බලාගාර වලට. මේ පද්ධතියම LNG බලාගාර වලට පරිවර්තනය කරන්න පුළුවන්. එතන මෙගාවොට් 1000කට වඩා වැඩි විදුලි පද්ධතිය ධාරිතාවක් තිබෙනවා. ඒ ධාරිතාව අපි සමත් වුණොත් LNG වලට පරිවර්තනය කරන්න. අද LNG මිලත් එක බැලුවොත් විදුලි එකකයක් රුපියල් 28 30 අතර අපිට උත්පාදනය කරගන්න පුළුවන්. අද අපේ ඩීසල් වලින් 110ට දෙවිතෙල් වලින් 73ට ගල්ලංගරුව රුපියල් 40 ගන්නකට විදුලි ජල විදුලිය රුපියල් 4කට වගේ එකක හදලා මුළු එක බැලුවොත් ඇවරේජ් රුපියල් 31ක් වටන යුනිට් එකකට ඒකකේට. හැබැයි මේ යුනිට් එකේ අගේ අපිට අඩු කරගන්න පුළුවන්. මෙතන තියෙන අපිට 1000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන LNG වලට පරිවර්තනය කරන්න. ආණ්ඩුව ටෙන්ඩර් කැඳවනවා, කැන්සල් කරනවා, Tamanට ඕන කෙනෙක් හොයා ගන්නවා, ආයෙ ෆයිල් එක වහනවා. 2011 ඉඳන් මේ වැඩේ කරමින් තියෙනවා. එතෙන්ට අපි කොහේ වෙයිද කියන යෝජනාව. කොහොමද මේ ඩීසල් දා දෙවිතෙල් වලින් තියෙන මෙතන පරිවර්තන කරන්නේ? බලසක්ති අර්බුදයට උත්තරය. ඊළඟ කරු මන්ත්‍රීතුමා අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් මේ සෝලා පවර් පිළිබඳ ලොකු සාකච්ඡාවක් ඇවිල්ලා තිනවා. සූර්ය වලින් බලසක්ති උත්පාදනය. ගරු මන්ත්‍රීතුමා සාමාන්‍යයෙන් ගත්තොත් මෙගාවොට් එකක් හදන්න අක්කර 3කට ආසන ප්‍රමාණයක් අවශ්‍යයි. දැන් ගත්තොත් සම්පූර්ණ වල මෙගාවොට් 137යි බලාගාරය, අක්කර 450කට ආසන ප්‍රමාණයක් අපි දෙනවා. එතන අලිමංකඩකුත් වෙන ඔක්කොම සාමාන්‍ය බැලුවොත් මෙගාවොට් එකට අක්කර 3ක් ඕන. අපි කල්පනා කරන අපි කුඩා දූපතක් වර්ග කිලෝමීටර 65,610ක් තියෙන රටක් අපි සූර්ය බලය හදන්න ඕන ෆාම් ලෙසද කල්පනා කළ බලන්න. මම හිතන මේ පිළිබඳව අපි සාකච්ඡාවක් අවශ්‍යයි. අපේ අක්කර 3 දීර්ඝ කාලින ලෙස අපි යටපත් කරන්න ඕනද මෙගාවොට් එකක් නිෂ්පාදනය කරන්න? දැන්ට විදුලි බල මණ්ඩලය සමීක්ෂණය කරලා තිබෙනවා. තමන්ගේ තිබෙන සම්ප්‍රේෂණ පද්ධතියට ඔරොත්තු දෙන්න පුළුවන්. ඊට වඩා ඔරොත්තු නුදුට තම තැන් තියෙනවා. හැබැයි දැනට ඉල්ලලා තියෙන සම්ප්‍රේෂණ පද්ධතියට ඔරොත්තු දෙන්න පුළුවන් මෙගාවොට් 1000ක් වහලවල මතහි කරන්න පුළුවන් සූර්ය පැනල. හැබැයි අතන මෙගාවොට් 137ක් ගන්න අපි අක්කර 450ක් යට කරනවා. හැබැයි දැනට ඉදි කරලා තියෙන බිල්ඩින් වල සම්ප්‍රේෂණ පද්ධතියේ ධාරිතාව වැඩි කරන්නත් ඇතුව එතන මෙගාවොට් 1000ක ධාරිතාවක් තියෙනවා. අන්නේ මෙගාවොට් 1000ක ධාරිතාව අපි සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපිට අද මේ විදුලි බල ශේෂ්ත්‍රය අපි මුණු දිලා තියෙන ගැටලුවට විසඳුම් මෙහෙවිය හැකියි. ඒ වගේම කාලාන්තරයේ තිස්සේ අපේ තෙල් සහ ගෑස් පිළිබඳව සමීක්ෂණ ගියා. 3D සමීක්ෂණ කරලා තිබුණා. සමහර ඒ වගේ ගෑස් තියෙන බව හඳුනාගෙන තිබෙනවා. හැබැයි ගෑස් වල කුඩා කුඩා සංවිතී ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි අපි පරීක්ෂණ දියත් කරන්න ඕන. 1/7ක් වැය කරන්නේ නැහැ. අපේ මේ තෙල් සහ ගෑස් පිළිබඳ නැවත සමීක්ෂණ දියත් කරන්නත් දියත් කළ තිබෙන සමීක්ෂණ අවසන් කළ තිබෙන සමීක්ෂණ පිළිබඳව ප්‍රතිඵල සාකච්ඡා කරන්න. ඒ නිසා අපේ රට අවශ්‍ය අපි අලුත් ආර්ථික මාවතක් ගැන කල්පනා කරනවා. මේ බලශක්ති ශේත්‍රය පිළිබඳ ඉතා පුළුල් සාකච්ඡාවක් කරා බලශක්ති ශේත්‍රය අපි මුහුණ දී තිබෙන ගැටලුවට විසඳුම් හොයන්න ඕන. බලශක්ති ශේත්‍රය මුහුණ දී තිබෙන ගැටලුවට සයිනෝපැක් එකට පෙට්‍රල් සෙට් 250ක් දෙන මනෝභාවය නම් මොකද මන්ත්‍රීතුමා? පෙට්‍රල් සෙට් 250ක් අපි නේද ඩඩ්ලි මුදලාලට කිව්වොත් දාගන්න කියලා දාගනි. මම මේ කියන්නේ. ධම්මිකට කිව්වොත් ධම්මිකත් දාගනි. හරිද? චීන සමාගමක් ගේනවා පෙට්‍රල් සෙට් 250ක තෙල් විකුණන්න, රුපියල් වලින් තෙල් විකුණලා ඩොලර් වලින් ගෙනියන්න. මේ හරි සරලයි. මොකද මේ තියෙන්නේ? අවුරුදු දෙකක් වෙනකන් වුන් ගේන තෙල් වලට ඩොලර් ගෙනියන්නේ නේ. ඔච්චරයි. ඊට පස්සේ ගෙනියනවා. ඔන්න ඔය කෙටි කාලන ලාභයට මේක ගේන්නේ. හැබැයි ඔක් කිසිසේත්ම අපේ ආයෝජනයන් හෝ බලශක්ති ශේත්‍රයට උත්තර නෙවෙයි. ඒ වගේම පුනරින්සා මන්නාරමි වින් පවගෙන මා මෑතකදී පිළිබඳ විශේෂ සමාත්ම කළා. ඔහු කිව්වා අපිට ගිගාවොට් 56කට විශාල ප්‍රමාණයක ධාරිතාවක් සහිත අපිට වින් පවර් සුලන් බලෙන් විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් ධාරිතාවක් අපිට තියෙනවා මන්නාරමේ සහ පුනරීන් වල. එතන මොකද වෙන්නේ? ඒ විදුලි ධාරිතාව අපිට වැඩි, එච්චර විදුලියක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි විදුලිය අපනයනය පිළිබඳ කල්පනා කරනවා. ඊට සක්්‍යතාවයක් තිබෙන, ඊට වෙළඳපොළක් නිර්මාණය කරගත හැකි නව සමාගම් එක්ක ඒකාබද්ධතාවයක නම පක්ෂපාතී. මොකද විදුලිය හදලා අපිට පොලේ විකුණන්නත් බෑ, විදුලිය හදලා කන්ටේනර් වල යවන්නත් බෑ, විදුලිය හදලා අපිට යවන්න වෙන්නේ රැහෙන් පද්ධතියක් කරා. ඒ නිසා අපිට වළක්වන්න බැරි විදිහටම හසල්ලස්සි රාජ්‍යයන් එක්ක අපි මේ පිළිබඳ එකඟතාවයකට ආවේ. ඒකට පක්ෂපාතී.
මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක් කාලය
තියෙනවා. ඔව්, මේ බලශක්ති ශේත්‍රයට උත්තරයක් අවශ්‍යයි. ඊළඟ අපි මේ ආර්ථික වර්ධනය කරන්න ප්‍රධාන තැන් දෙකක් මම කියන ධීවර කර්මාන්තේ. අද ගරු මන්ත්‍රීතුමෝ ඔබ හොයලා බලන්න. ධීවර ප්‍රදේශවල බහුජන යාත්‍රා 150ක් මුහුදට යවන්නේ නේ. මේ මිලට තෙල් ගහලා මේ මිලට බඩු අරගෙන බහුජන යාත්‍රාව යවලා අල්ලන මාළුතෝගේ ගෙනාවම යාත්‍රාවට පාඩුවි. ඒ නිසා අපේ රටේ නිෂ්පාදන වැඩි කරගත්තොත් විතරයි බහණ්ඩාගාරේ රුපියල් අරමුදින් උත්තරයක් එන්නේ. අපේ රටේ නිෂ්පාදන වැඩි කරගත්තොත් විතරයි ඩොලර් අරමුදින් උත්තරයක් එන්නේ. ඒ නිසා රට වගේ 65 ගුණයකට විශාල මහමුහුදක් තියෙනවා. හැබැයි අපි මොකද කරලා තිබෙන්නේ? සමාන 8 ගුණයකට. 8 ගුණයකට වැඩි මුහුදක් තිබෙනවා. අපි මොකද වෙලා තිබෙන්නේ? රට වගේ 8 ගුණයකට වැඩි මුහුදක් තිබ්බත් ඒ මුහුදේ මාළු සම්පත නෙලා ගන්න බැරුව බහුදින යාත්‍රා ගාල් කරලා තිබෙනවා. අයවැලේකන යෝජනාවක් තියෙන තිබුණා. මේ ගාල් කරලා තියෙන බහුදින යාත්‍රාට කොහොමද මුහුදට යවන්නේ? එහෙම සලස්ම කවුන්ටරේ. ඊළඟ කුෂ්කර්මාන්තේ මම ඔබතුමාට කියන්නම්. අපි අපේ රටේ නිෂ්පාදනයේ පිළිවන් සැලකිල්ලක් කරනවා නම් කුෂ්කර්මාන්තේ මේිට වඩා සැලකිලිට භාජනය කළ යුතු ශේත්‍රයක්කට තිබෙනවා. අපි තාක්ෂණයේ බීජවලින් අපි කුෂ්කර්මාන්ත විශාල පසුබෑමක ඉන්නවා. ඒ නිසා මා කලින් කිව්ව එකත් එක්ක සම්බන්ධයි. නව පර්යේෂණයන් සහ නව දේවල් හරහා අපි කුෂ්කර්මාන්තේ නව සංවර්ධනයක් අත්පත් කරගත යුතුයි. මම උදාහරණයකට කියන්නම්. වී ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි, අපේ හෙක්ටයරකට හම් වෙන්නේ ටොන් 4.3යි. ජපානයේ ටොන් 7.2යි. අපි මිරිස් ගත්තොත් අපේ හෙක්ටයරකට ටොන් 5.5යි. ඉන්දියාවේ 8.4යි. චීනයේ 22.1යි. ජපානයේ 44යි. අපේ 5.5 හෙක්ටයරයකට අමු මිරිස් සම්බවෙන්නේ. අර්ථාපල් ගත්තොත් අපේ හෙක්ටයරයකට ටොන් 14.5යි. ඉන්දියාවේ 23.7යි. ජපානයේ 30යි. අපි එතෙන්ද මොකද කරන්නේ? අපි ලොකු ලුණු ගත්තොත් අපේ මේ හෙක්ටයරයකට
ටොන් 5.8යි.
ජපානයේ 49 අවසන් කරනවා. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? අපි අපේ රට කුෂ්කර්මාන්තේ ඵලදායීතාවය වැඩි කරගැනීම සඳහා සලස්මක් අවශ්‍යයි. අවසාන වශයෙන් ගත්තොත් අපේ බීජ වෙළඳපොළ විශාලස කඩාවැටලා තිබෙන්නේ. අද ගත්තොත් නේද අපි වම්බට වැටවලින් 21ක් ආනනය කරනවා. බෝංචි වලින් 37ක් ආනනය කරනවා. බණ්ඩක වලින් 33ක් ආනනය කරනවා. වැටකළුවෙන් 55ක් ආනනය කරනවා. මාළු මිරිස් වලින් 56ක් ආනනය කරනවා. රාබු වලින් 61ක් ආනනය කරනවා. තක්කාලි බීජ වලින් 73ක් ආනනය කරනවා. පිපිඤ්ඤා බීජ වලින් 77ක් ආනනය කරනවා. වට්ටක බීජ වලින් 94ක් ආනනය කරනවා. මොකද වෙලා තියෙන්නේ? අපි මේ අපි හිතනවා නම් මේ ආර්ථික උපාය මාර්ග වෙනුවට අපේ රටේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය මත පදනම් වෙච්ච නව ආර්ථික උපාය මාර්ගයට යන්න නම් මා කියන්නේ පැරණි තේ රොබර් පොල් මත නෙවෙයි, නව තාක්ෂණ නව වෙළඳපොළ ලෝකයේ ඇතිවන නව තත්ත්වයන්, වෙළඳපොළ විවෘත වෙන ප්‍රමාණයන්, තාක්ෂණ ඇතිවන වර්ධනය, මේ සියල්ල උකහාගත්තු නව ආර්ථික සැලසුමකට පරිවර්තනය කිරීමෙන් තොරව භාණ්ඩාගාරයක රුපියල් හම්බෙන්නෙත් නැහැ, රට ඩොලර් හම්බෙන්නෙත් නැහැ. අන්නේ නව ආර්ථික උපාය මාර්ගයට අපේ රට පරිවර්තනය කිරීම මේ වෙලාවේ අත්‍යවශ්‍ය කරන බවට අවධාරණය කරමින් මම නතර වෙන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි.